ගරු රෝහිත අභේගුණවාදන මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 17යි.
ගරු මන්ත්‍රීතුමනි, මුලාසනාරුවට මන්ත්‍රීතුමනි, මට විනාඩි 12ක් ලබා දීලා තිබුණා. වාසුදේව නානායක්කාර ගරු මන්ත්‍රීතුමා අද කතා කරන්නේ නැහැ. එතුමාට 12ක් ලබා දීලා තිබුණා. එතුමාගේ විනාඩි 12ක් මට ලබා ගන්න කියලා මම මුලාසනෙ දැනුම් දුන්නා.
ඒ වෙනුවෙන් තමයි මේ වෙලාව දීලා තියෙන්නේ රංජිත් සොයිස මන්ත්‍රීතුමාට.
එතුමාට දීලා තින්නේ කාංචන විජේසේකර මන්ත්‍රීතුමාගේ. එතුමා එන්නෙත් නෑ අද සභාවකට.
කාංචන විජේසේකර මන්ත්‍රීතුමාගේ නම මේ ලයිස්තුවේ නෑ ගරු මන්ත්‍රීතුමා.
මුලින් තිබුණා උදේ ඒකේ.
නෑ, මම කියන්නේ මගේ ළඟ තියෙන ලයිස්තුව.
මේ මාගාතින එකේ තියෙනවා ගරු මන්ත්‍රීතුමනි. මම දැන් කොහෙන්ද මේවා වෙනස් වෙන්නේ කියලා. මේ මේකට මම හොයා බලන්න කියලා මම
ඔබතුමාට විනාඩි 17ක් තියෙනවා. ඒක මේ ලේඛනය අනුව තමයි මම වැඩ කරන්නේ.
ගරු
ජය වේවා.
මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම අද ධීවර ක්ෂේත්‍රයේ සම්බන්ධයෙන් මේ පනතට නියෝග රාශියක් ඉදිරිපත් වන අවස්ථාවේදී අපි විශේෂයෙන්ම මතක් කරන්න ඕන පහුගිය දිනේදී අපි දැක්ක ලංකාවේ ධීවර යන් හැටියට ධීවර වෘත්තියේ යෙදෙන ඒ අතර යම් යම් වෙලාවල් වලදී විරෝධතාවයන් පවත්වනවා අපිට දකින්න ලැබුණා. අපේ ධීවර විෂය භාර අමතිතුමා මහින්ද අමරවීර අපේ මිත්‍ර අමතිතුමා මේ සම්බන්ධයෙන් එතුමා කතාවෙදිත් යමක් පැහැදිලි කළා. දැන් අපි දැක්කා විශේෂයෙන්ම පහුගිය දිනවලදී දැන් ජෝන් අමරතුංග අමතිතුමා කිව්වා වගේ පෝට් සිටි එක සම්බන්ධයෙන් එක උද්ඝෝෂණයක් තිබුණා. දැන් තව අපි දැක්කා තහනම් දැල්පන්න සම්බන්ධයෙන් ධීවරයන් දෙපාර්ශවයක් අතර මරණාසන්න තත්වයේ මහා සටනකට මැදිහත් වෙනවා අපි දැක්කා. ඒ අය අවියාවුද අත දරාගෙන නොයෙක් විදියට මේ වාහන ගිනි තියලා මේ අය රොකෝකාකාර විදියට හැසිරෙනවා අපි දැක්කා. දැන් මෙතනදී අපි දන්නවා සාමාන්‍යයෙන් අපේ රටේ මේ තහනම් දැල් ප්‍රන්න ක්‍රම හැඹිලි දැල්, ලයිට් කෝස්, ලයිලා, සුරුක්කු දැල් කියලා මේ වගේ නොයෙකුත් විදියට තහනම් දැල් ප්‍රන්න ක්‍රම බිහි වුණා. දැන් අරු මුලාසනාරුවට මන්ත්‍රීතුමනි, ප්‍රශ්නය තියෙන්නේ මේ තහනම් දැල් ප්‍රන්න ක්‍රම අපිට හඳුන්වලා දුන්නේ කවුද කියන එක. දැන් මේ තහනම් දැල් ප්‍රන්න ධීවරයාට කවුද හඳුන්වලා දුන්නේ? එතකොට මේ මේ රටේ මේ කියන දැල් වර්ග මේ රටේ නිෂ්පාදනය කරනවා නෑ. අපේ රටේ නිෂ්පාදනය කරන්නේ නෑ. පිටරටවලින් ආනයනය කරන දැල් වලින් තමයි අපේ ධීවරයා ගිහිල්ලා මේ තමන්ගේ මත්ස සම්පත නෙලා ගන්න. එතකොට අපි දන්නවා කවුද මේව අඳුන්වලා දුන්නේ. මේව අඳුන්වලා දුන්නේ ඒ කාලවකවානුවලදී ඒ ධීවර අමාත්‍යාංශයේ නායකත්ව දෙන ධීවර ඇමතිවරු සහ නායකත්වයේ තුලේ අපි දැක්කා. පෞගිය කාලයේ දිහා බලන්න අද ධීවර ක්ෂේත්‍රයේ ඇමතිවරයාත් රාජ්‍ය ඇමතිවරයාත් ඉන්නවා. ඔබතුමාලා දෙන්නම දන්නවා දකුණේ ධීවරයන්ගේ තත්වය මොකද්ද කියන එක. තමුන්නාසලත් අසරණ වෙලා තියෙනවා සමහර වෙලාවල කාගේ පැත්ත ගන්නද කියලා. නමුත් අද වෙනතුරු අපි දැක්කා පෞගිය කාලේ පෞගිය රජයේ අපේ රජයේ කාලේ ධීවර ඇමතිවරයා මේ තහනම් දැල්පන්න වෙනුවෙන් ගත්තු තීන්දු තීරණ මොනවද ගත්තේ? තමන්ට වාසිදායක තත්වයක් තියෙනවනම්, දේශපාලන වාසියක් තියෙනවනම්, එහෙම නැත්නම් ඊට වැඩිය වෙනත් වාසියක් තියෙනවනම් ඒ වාසියත් එක්ක තමයි නැවතුනේ. ඉතින් එහෙමනම් තිබුණානේ මේ මිනිස්සු මරා ගන්න ඉස්සෙල්ලා ලංකාවට මේ තහනම් දැල්පන්න ටික එන එක නවත්තා. උදල් අමාත්‍යාංශත් එක්ක කතා කළා. පළමුවෙන්ම කරන්න ඕන මං ධීවර ඇමතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා. මං ඔබතුමාගෙන් ඉල්ලීමක් කරන මුදල් අමාත්‍යාංශයේ රේගුවත් එක්ක කතා කරලා ලංකාවට එන තහනම් දැල් ලාම්පන්න ටික නවත්තා. මොකද ලංකාවේ හදන්නේ නැත්නම් පිටරටින් දැල් ගෙනාවොත් මේ තහනම් දැල දාන්නේ, මේ විදියට මාළු අල්ලන්නේ. ඉතින් මේ අද මිනිස්සුන්ට මරා ගන්න ක්‍රමවේදය උගන්වලා තින්නේ අපිමයි. නොයෙකුත් දේශපාලන හේතුන් මත ක්‍රමවේදය උගන්වලා දැන් කියනවා මිනිස්සුන්ට මේ වෑන් ඉවත් වෙන්න කියලා. ඉතින් අවසානයේ මොකද සිද්ධ වෙන්නේ? අද ධීවරයා අන්ත අසරණ භාවයකට පත් වෙලා. අද ධීවරයා මොන වගේ තත්වයකද කියන එක අද අපිට පැහැදිලිව පේනවා. දැන් අපි දන්නවා මේ ධීවර අමාත්‍යාංශයේ දිහා බලනකොට පහුගිය දවස්වල අපි දැක්කා දැන් මේ වෙනකොට දීවර සංස්ථාව ආවර කරන්න යන ආයතනය. දැන් මේ දීවර සංස්ථාව වහන්න යන. ඒත් අපි දැක්කා විශේෂ බාර ඇමතිතුමා අපි මේ දීවර ක්ෂේත්‍රයත් එක්ක සම්බන්ධ නිසා හොයලා බැලුවම දැන් මේ දීවර සංස්ථාවට මේ හොඳ වැඩ කරන්න පුළුවන් රටේ වැඩ කරපු රාජ්‍ය නිලධාරීන් දෙදෙනෙක් එකතු කරලා තියෙනවා. මට මේ වෘත්තීය සම්මුතියෙන් දැනගන්න ලැබුණා පොඩ්ඩක් පණ ගහලා මේ තීච්ඡ තත්ත්වය වෙනස් කරන්න හදන. හැබැයි තමුන්නාංශෙම කියලා තියෙනවා ඇත්ත ඇති සැටියෙන් කියලා තියෙනවා දීවර සංස්ථාවේ ඉන්න ඕන 415යි 415කට කරන්න පුළුවන් වැඩට 1100ක් සේවකයෝ දාලා තියෙනවා. හරි මුලින්ම මන්ත්‍රීතුමනි දීවර සංස්ථාවට ඕනේ 415යි. එතකොට 1100ක් සේවකයෝ දාලා තියෙනවා. ඒ මදිවට දවස් පඩියට පිටින් අරන්. දැන් 1100 415ක් ඉන්න ඕන තැනට 1100ක් සේවකයෝ දානවා. සේවකයෝ දාලා ඒ මදිවට දවසේ පඩියට වැඩට ගන්නවා. දවසේ පඩියට වැඩට ගන්නේ මුළු දීවර සංස්ථාවට අයිති කොහේ හරි තැනක තියෙනවා නම් ආයතනයක් ඒකට 10-15 දෙනෙක් වැඩට ගන්නවා. එතකොට දැන් මේ කියන්නේ කවුද? මේ කියන්නේ අමති මහින්ද අමරවීර විශේෂ බාර අමතිවරයා කියන්නේ. එතුමා ඇත්ත කිව්වේ. අද මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා යහපාලන ආණ්ඩුවට වගකීමක් තියෙනවා. ඒ යහපාලන ආණ්ඩුවේ වගකීම තමයි මේ දවස්වල CID එක FCID එක බ්‍රයිබරි කමිෂන් එක බලනවා රාජ්‍ය දේපළ කවුරු හෝ අනවශ්‍ය විදිහට පාවිච්චි කරලා තියෙනවා. රාජ්‍ය දේපළ විනාශ කරලා තියෙනවා. රාජ්‍ය දේපළ විනාශ කරලා තියෙනවා කිය හේතුව මත පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ජාන්ත සමරවිල මන්ත්‍රීවරයා වාහනයක් පාවිච්චි කරා කියලා සිරගත වෙනවා. රිමාන්ඩ් බන්ධනාගාරයේ ඉන්නවා. එක වාහනයක් පාවිච්චි කරුවයි කියන එකට. එතකොට එහෙම වෙන යහපාලන ආණ්ඩුවේ යුතුකමක් තියෙනවා. සමන් අමතිවරයෙක් කැරියට වගකීමක් දරනකොට 415ක් ඉන්න ඕන තැනට 1100ක් දාලා මේ ආයතනය අද කඩා වැටීමේ තත්ත්වයටපත් වීම ගැන යහපාලන ආණ්ඩුව තීන්දුව ගන්න වෙනවා ගරු ඇමතිතුමනි. මොකද හේතුව නැත්තම් රටේ මිනිස්සු බලනවා මේකේ නීති දෙකක් තියෙන ආණ්ඩුවක්. එක නීතියක් ආණ්ඩුවට විරුද්ධව කතා කරනවා නම් ඒ ආණ්ඩුවට විරුද්ධව කතා කරන්න වෙනුවෙන් ආණ්ඩුවට විරුද්ධව ඇමතිකම් ඉතිහාසයේ හිටපු ආණ්ඩුව ඇමතිකම් කළා තියෙනවා නම් එයා ආණ්ඩුවට විරුද්ධ නම් එයාට නීතිය ක්‍රියාත්මක වෙනවා. හැබැයි ඒ ආණ්ඩුව පැත්තට ගිහිල්ලා නම් එයා හිටපු අමාත්‍යංශය ගැන ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒකද මේ සිද්ධ වෙන්නේ. දැන් මොකද්ද සිද්ධ වෙන්නේ? මේකයි සිද්ධ වෙලා තියෙන්නේ. දැන් ඒ විතරක් නෙවෙයි මේ ඉන්න නිලධාරීන්ට දැන් මේ නිලධාරීන්ව ඔවුන්ව වන්දි ක්‍රමයක් මගින් දැන් ඉවත් කරන්න යනවා. මේ වන විට මං හිතන්නේ නිලධාරීන් දැන් 101 දෙනෙක් විශ්‍රාම ගැනීමට ලෑස්ති වෙලා තියෙනවා. ඊට පස්සේ 170 දක්වා වැඩි වුණා. දැන් මේ අයට අවශ්‍ය කරන මේ මුදල් ටික මේ වෙනතුරු දෙන්න විදියක් නැහැ. මේ මුදල් ටික දෙන්න විදියක් නැහැ. පාණ්ඩාගාර මොනවද මුදල්? කොහොම මේ අයට දෙනවද? එක වන්දියක එක දිවර දාන්සය අවුරුදු 20-30ක් වැඩ කරා කියලා එක්කම 135ක් අතරේ දෙනවද? නැහැ. හම්බ වෙන්නේ නැහැ. හම්බ වෙන්නේ කීයද? 105ක් 106ක්. බොහොම සොච්චන් මුදලක් හම්බ වෙන්නේ. මේ විශ්වයේ අනාගතයේ මෙහෙම් පිටින්ම අමාරුවේ දාලා. එහෙන් දිවර සංස්ථාව අමාරුවේ දානවා. එහෙන් ඒකේ තිබු සේවකයා නිලධාරියාව අමාරුවේ දාලා විනාශ කරන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඉතින් මේක තමයි මම දකින අපි දකින මේ යහපාලන ආණ්ඩුවේ යහපාලනයේ වෙනුවෙන් හිටපු අමතිවරු තමන්ගේ කාර්යය ඉටු කරලා තියෙන හැටි. තව ඉස්සරහට හොඳ සෙල්ලම් බලන්න පුළුවන් වෙයි. දැන් මං ඉල්ලනවා කරු මහින්ද අමරවීර මගේ මිත්‍ර අමතිතුමනි මේ අයගේ වන්දිය ගෙවන්න පුළුවන්. දැන් මේ අපි දන්නවා දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ආණ්ඩු පක්ෂයේ ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දැන් සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිකමක ඉන්නවා. ඒ සම්බන්ධීකරණ කමිටුවේ සභාපතික ඉන්නවා. මං දන්නේ නැහැ මූලාසන රුඩේ ඉන්න කරු මන්ත්‍රීතුමත් සභාපතිකමේ ඉන්නවාද කියලා. දැන් ඒ අයට දීමනාවක් දෙනවා. වාහන දීමනාවක් දෙනවා. ලක්ෂ 2ක වාහන දීමනාවක් දෙනවා. මාසෙට. එක මාසෙට ලක්ෂ 2ක වාහන දීමනාවක්. දීවර සංස්ථාවේ අවුරුදු 30ක් 35ක් සංස්ථාවට වෙලා වැඩ කරලා ලක්ෂ 5ක් Tamanට ගන්න දින එක ගන්න ඒ මිනිස්සුන්ට ඒක දෙන්න විදියක් නැහැ. හැබැයි මාසෙට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට Tamanගේ පඩියට අමතරව පඩිය හම්බ වෙන මුදල රටේ නීතිය අනුව හම්බ වෙන පඩියට අමතරව ලක්ෂ 2ක් දෙනවා හැම මාසයකටම. මේ සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිකම කරනවා කියලා. දෙයහාමුදුරුවනේ මේකටද යහපාලනය කියන්නේ? ඔන්න මේක කරා නම් රාජපක්ෂ ආණ්ඩුවේ කමන්නේ නැහැ කියද? ඇයි? රාජපක්ෂ ආණ්ඩුව වැරදි කරපු ආණ්ඩුවක් ඉන්දනේ ගෙදර හරියේ.
අපේ මේ ආණ්ඩුව කොහොමද මේ වැරද්ද කරන්න කියන එක තමයි රටේ මිනිස්සු බලාගෙන ඉන්නේ. අපේ මේ හිතනවා යහපාලන ආණ්ඩුවේ රටේ මිනිස්සු අඳ ගොළු විහිරි මඩමක ඉන්නවා වගේ කියලා. නෑ. මඩමක නෙවෙයි ඉන්නේ. මිනිස්සු හොඳට බලාගෙන ඉන්නවා මේ කරන වැඩ දිහා. දැන් ඊට පස්සේ අපි දන්නවා මං අහගෙන හිටියා අපේ අමතුමා කියනවා විශේෂයෙන්ම මේ ජාත්‍යන්තර මූදට යන්න. මම සතුටු වෙනවා ගරු අමතුමනි ඔබතුමාගේ ඔබතුමාගේ කාලට වැඩිය මේක සරසුම් ගත උනේ කොහොමද කියන එකත් අපි දන්නවා. ජාත්‍යන්තරයත් එක්ක අපේ සම්බන්ධකම් තියෙන්න ඕනේ. ඒක අත්‍යවශ්‍යයි. ජාත්‍යන්තර රීති රීතිවල අපි යටත් වෙන එකත් අත්‍යවශ්‍යයි. අපි මේ යුරෝපා සංගමයෙන් අපිට තහනමක් ඉවත් කළ දුනා ඒක ලබා ගන්න ඒකත් අපිට අවශ්‍යයි. හැබැයි අපි මෙහෙම දෙයක් වෙන්න ඕන. දාන නීතිය අපේ රටේ මෙජීවරයට විතරක් දාලා ජාත්‍යන්තරයේ නිතර රටවල නීතිය ක්‍රියාත්මක නොවේ නම් මොකටද ජාත්‍යන්තර නීතියක් අස්සේ අපි ඉන්නේ? මොකටද අපි ජාත්‍යන්තර නීතියක් එක්ක බැඳෙන්නේ කියලා ප්‍රශ්නාර්ථය අදා තිනවා. අද ඉන්දියාවෙන් මේට එනවා. අද ඉන්දියාවෙන් ඇවිල්ලා මාළු ටික අල්ල ගන්නවා. උතුරේ මුහුදේ අල්ල ගන්නවා. සතියකට දිවර යාත්‍රා 750කුත් 2200ක් අතර එනවා උතුර නැගෙනහිර මුහුදට. දැන් උතුරට විතරනේ නැගෙනහිර මුහුදටත් එනවා. නැගෙනහිර මුහුදෙත් අල්ල ගන්නවා. දැන් මේ VRS එක මේ VMF එක හයි කරා. මේ තමන්ගේ යාත්‍රාව මොනිටර් කරන vessel monitoring system එක හයි කරා. කරු අමතුම. දැන් මේක හයි කළා. දැන් අපි දන්නවා මේ තුන අල්ලන්න යන යාත්‍රාවක් හදන්න හදලා සම්පූර්ණ ඉවර කරන්න මිලියන් 25ක් පමණ යනවා. ලක්ෂ 250ක් පමණ වියදම් කරනවා. ලක්ෂ 250ක් වියදම් කරලා දැන් අපිටම ආණ්ඩුවෙන් 50ක් දුන්නා කියලා. ලක්ෂ 250ක් වියදම් කරලා මේ මේක හදලා මේ ව්‍යාපාරිකයා මේ දීවරයා මොකද කරන්න ඕන? මේ දීවරයා මේ ජාත්‍යන්තර මූදට යන්න ලක්ෂ 6ක තෙල් වියදම් කරන්න ඕන. ලක්ෂ 6ක තෙල් වියදම් කරන්න. ලක්ෂ 6ක තෙල් වියදම් කරලා දවස් 42ක් මූදේ ඉන්නවා. දවස් 42ක් මූදේ ඉන්න ඕන. දවස් 13 අමාරක් 14ක් යනවා තමන්ට ජාත්‍යන්තර මූදේ මාළු ඉන්න තැන හොයාගන්න. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? අයිස් වලට විතරක් ලක්ෂ 2ක් යනවා. ඊට පස්සේ මාළු අල්ලන්න, කෙළවල්ලු අල්ලන්න, ටූනව අල්ලන්න අමක් දාන්න ඕන. අමට දැල්ලෝ ගන්න ලක්ෂ 7ක් යනවා. ලංකාවට ගෙන්නනේ වයිවත්. ඒකට ලක්ෂ 7ක් වියදම් වෙනවා. ඊළඟට ඒකේ ඉන්න වැඩ කරන අය දීවරය 6-7 දෙනාට කැමට යනවා මේ දිනවලට ලක්ෂ 3ක්. එතකොට මේ විදියට යනකොට කීයද මේකේ තත්ත්වය? ලක්ෂ 16ක් මේ දීවර යාත්‍රාව ගැඹුරු මූදට ගිහිල්ලා ජාත්‍යන්තර මූදට ගිහිල්ලා මාළු ටික අල්ලන්ගෙන ලක්ෂ 16ක් වියදම් වෙලා තියෙනවා. හැබැයි දෙයියන්ගේ පිටයි කියලා යන්න වෙන්නේ. ගිහිල්ලා මාළු හිටියත් හොඳයි. මාළු නොහිටියත් ආවොත් ලක්ෂ 16ක් මේ බෞද්ධන යාත්‍රා හිමිය නාය හිමියෙක් කවටපත් වෙනවා. එතකොට මේ මුදල මේ වියදම් කරන මිලියන 25 කාගේද? අම්මා අප්පගේ බූදලෙන් එකපාරට ගෙනත් දීපන් නෙවෙයි. තමන්ගේ ගේදර උගසර තියලා තමයි මේ දීවරයා මේවා කරන්නේ. එදා පුංචි ඔරුවක් තියච්ච හබලක් තියච්ච මිනිහෙක් තමයි අද බෞද්ධන යාත්‍රා හිමියෙක් බවට පත් වෙලා තියෙන්නේ. හැබැයි මේ මිනිහා එකපාරින් බුදි කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි මේ හයි කරලා තියෙන යන්ත්‍රේ යම් විදියකට යන්ත්‍රයේ ක්‍රියාත්මක වෙලා යන්ත්‍රයේ වරදින් හරි යන්ත්‍රය කැඩලා තිබුණොත් වෙන්නේ මොකද්ද? අධ්‍යක්ෂක ජෙනරාල්වරයා තීන්දුව කරොත් එහෙම මේක යන්ත්‍රයේ කඩලයි කියලා ලක්ෂ 10ක් ගහනවා. ඉතින් ඔබතුමා හිටියොත් හොඳයි අපිට හරි කතා කරන්න පුළුවන් කතා කරලා ගිය දහකි කැඩිලා නෙවෙයි කඩලා නෙවෙයි කැඩිලා කියලා. ලක්ෂ 10ක් ගහනවා දඩේ. එහෙම නැත්නම් ජාත්‍යන්තර මුදල ගියයි කියලා කිව්වොත් ඊට වැඩිය දඩේ මුදල වැඩි වෙනවා. මේක තමයි අද ඇත්ත తত্ত্বය. හැබැයි යුරෝපයට යවන්න තියෙන ඇමතිතුමනි යුරෝපයට යවන්න තියෙන මාළු වල ප්‍රමිතිය ඔබතුමා කිව්වා. අපිට ප්‍රමිතියක් තියෙන මාළු ගේන්න පුළුවන්ද? ගේන්න බෑ. අපි ජාත්‍යන්තර මූදට යන්න යනකොට අපි අවසර පත්‍රය ඉල්ල ගන්න ඕන. අපිට යන්න තියෙන එක මාර්ගයක් ඔස්සේ විතරයි. අපි මාලදිවයිනේ බෝඩරේ පැන්නොත්, අපි ඉන්දියාවේ බෝඩරේ පැන්නොත්, වෙනත් රටක බෝඩරේ පැන්නොත් මේ මේ කියන යන්ත්‍රණය තමුන්නාංශගේ අමාත්‍යාංශයේ ටීන් ටීන් ගන්නකොට අන්න නැගිටිනව නිලධාරියා නැගිටලා වහම එන්න කියනවා. ගෙවන්න වෙනවා ඌට ලක්ෂ 20ක් 25ක් දඩේ. එතකොට අපි කොහොමද මේ මූදට ගිහිල්ලා ගේන මාළු යුරෝපයට යවන්නේ? යුරෝපයට යවන්න මාළු නැහැ. ජපානයට යවන්න අවශ්‍ය කරන හොඳ මාළු අපි ගේන්නේ නැහැ. ඒකට අවශ්‍ය කරන සම්පත් අපි දීලා නැහැ. ඒ නිසා අපේ ජීවරයා ඉන්නේ තාම අර පරණ ක්‍රමයටම. අපේ ජීවරයව තියන්න තමයි යුරෝපයට සහ ජාත්‍යන්තර තරවකාරයන්ට අවශ්‍ය කරලා තියෙන්නේ. නෝර්වේ ගැන කතා කරා. නෝර්වේකට අවශ්‍යයි අපේ ජීවරයා මහා පන්නේ මහා පරිමාණයේ ට්‍රෝලස් යාත්‍රා අරගෙන මහා පරිමාණයේ දීවර ක්‍රියාකාරකම් කරන මිනිහෙකුට වැඩිය ඒ අයව වෙනද වගේම මෙන්න ඔරුවක් මෙන්න ඔයාට හැඹිලි දරක් මෙන්න ඔයාට තවත් ඔරුවා බෝට්ටුවක් මේකෙන් ඔය ගොඩ මුහුදේ තියෙන මාළු ටිකක් අල්ලන් ඉන්න ඔයා පුරුදු වෙන්න එපා ජාති අරහෙට යන්න මොකද හේතුව අපි දන්නවා තව එකක් ගරු අමතිතුමනි අපි දැක්ක දැන් මේ මෑතක ඉඳලා ලොක් සටහන් පොතක් දීලා තිනවා දීවර යාත්‍රාවට ඒ දීවර යාත්‍රාවේ දැන් බලකි අල්ලපු ගමන් මාළුව ඇල්ලුවේ කොතනද මාළුවගේ බර කොච්චරද අල්ලපු මාළුව හිටියේ දුර කොච්චරද ගැඹුර කොච්චරද විස්තර ගන්නවා ගන්න එක හොඳයි ගන්න අමාත්‍යංශයට හැබැයි ගරු අමතිතුමනි දීවරය කියලා කියන්නේ මහා පරිමාණයේම මේ ලෝකේ උපාධිධාරි ධර්ම මිනිස්සු නෙවෙයි හැබැයි ප්‍රායෝගික මිනිස්සු ඒ මිනිස්සු කියනවා දැන් ලෝකේ ජාත්‍යන්තරයේ තියෙන ලොකු ලොකු සමාගම් වලට අපේ රටට ඇවිල්ලා එක පාරට මාළු ටික කුදලා යන සමාගම් වලට අවශ්‍ය වෙලා තිනවා අපේ රටේ අපේ දීවරය කියලා මාළු අල්ලන තැන ඉන්න මාළු මොනවද ඒ මාළු ඉන්න තැන් මොනවද ඒවා මොනිටර කරගත්තට පස්සේ මේ තොරතුරු වරා අනේ අපේ දීවරය දුක් විඳට අර පැත්තෙන් සිද්ධ වෙනවා එක පාරටම ඇවිල්ලා මේ මාළු ටික අර වහුදින යාත්‍රාවක් අර විශාල ට්‍රෝලර් විශාල නැව් ටික ඇවිල්ලා අල්ලන් යනවා මේක තමයි සිද්ධ වෙන්නේ කියන්නේ
අපි විනාඩි දෙකක් තියෙනවා බුදුමාන
හොඳයි මං ඉල්ලීමක් කරනවා අපේ දීවර අමතිතුමාගෙන් ඔබතුමා බලන්න පෞගිය කාලේ කවුරු කරත්තම නැ කොයි ආණ්ඩු උණක් කමන්නේ අපේ රටේ අපේ රටේ අපේ රටේ අර සින්දුවකුත් තියෙනවා අපේ මුළු රට වටේට මුහුද හැබැයි අපි පිටරටින් ගෑලා අපිට මාළු බානවා අපි මාළු බානවා අපේම රටේ අපේ මේ අල්ලන අපේ තියෙන මාළු අපිට කොච්චර තිබුණත් අපේ දීවරය අල්ලන සාලය සූඩය තිබුණත් අපිට මේ පැත්තෙන් ඇවිල්ලා කන්ටේනර් වලින් මාළු බානවා හැබැයි මේ මාළු වල තියෙන ප්‍රමිතිය මොකද්ද ඒ මාළු කොපමණ කාලයක මාළුද එතකොට මොකද්ද දීවර අමාත්‍යංශය මාළු ලංකාවට එනකොට රේගුවත් එක්ක සම්බන්ධකමක් ඇති කරගෙන ඒ මාළු කවද කොහේ අල්ලපු මාළුද කියනගෙන ප්‍රමිතියක් තියෙන්නේ නැහැ දීවර අමාත්‍යංශයට පුළුවන් ඕනනම් නාරායකට හරි ඔබතුමාගේ දින ආයතන වලට පුළුවන් ගිහිල්ලා අර පැලිය කොට මාකට් එකට ගිහලා ඒකෙන් මාළු ටිකක් අරගෙන එතනින් හොයලා බලන්න පුළුවන් ඒ අරෙන්න ආපු මාළු අපි කනව අරෙන්න ලංකාව මිසු කරන්න දෙයක් නැහැ හැබැයි අද බූවල්ල වගේ මේ දීවර අමාත්‍යංශය වට කරගෙන ඉන්නව වෙනම තරව්කාරයෝ ටිකක් වෙනම වෙලෙන්දු ටිකක් වෙනම බ්‍රෝකර්ලා ටිකක් ඉන්නව ඒ අය තමයි මේ වෙනස් කරන්නේ සමාජලට අමාරුයි තීන්දුව తీරන ගන්න ඔබතුමා විශේෂ බාර අමතිවරණ තීන්දුව ගන්නකොට ඔබතුමාව ඔබතුමා යන මාර්ගය නෙවෙයි වෙන මාර්ගයක් කරා යනවා ඒ මාර්ගය හරහා තමයි අමතිට දුරකතන අමතුම එන්නේ. ඒ අනුව තමයි මාළු ගෙන්නන එක නවත්තන්න කියලා කිව්වොත් අවශ්‍ය ප්‍රමාණය අවශ්‍ය වුණොත් ගෙන්නන්න කියලා තීන්දුව తీරන ගත්තොත් ඒ ගන්න තීන්දුවට විරුද්ධව දුරකතන අමතුම වෙන තත්ත්වයට මේ ව්‍යාපාරද ශක්තිමත් වෙලා තිනවා. ඒ ශක්තිමත් වීම තුළ වෙන්නේ අහිංසක දීවර ජනතාව අපේ රටේ අන්ත අසන තත්ත්වයට පත්වන එක. ඒ විතරක් නෙවෙයි ගරු මන්ත්‍රීතුමනි දැන් ලෑස්ති වෙනවා අගමැතිතුමා ඉත්ක ගිවිසුම ගහන්න. දැන් මේ ඉත්ක ගිවිසුම ගහන්න ගියාට පස්සේ මේක වෙලඳ ගිවිසුමක් බවට පත් වෙනවා. එතකොට දැන් මේ උතුරේ දීවරයෝ මොකද්ද වෙන්නේ? මේ ඉත්කල් ගිවිසුම නිසා දීවරයෝ අන්ත අසන තත්ත්වයට තව පත් වෙන තත්ත්වයක් තමයි මේ උදාවේ. දැනට ගිවිසුම් නැතුවයි යාත්‍රා එන්නේ. ගිවිසුම් නැතුවයි අපේ දීවරයාට ඉන්දියන් දීවරයා එලෝ එලෝ ගහන්නේ. එක භාෂාව කතා කරන ද්‍රවිඩ භාෂාව කතා කරන තමන්ගේම අල්ලපු රටේ ඉන්න මිනිස්සුන්ට ගාලා මාළු ටික හොරගම් කරගෙන යන්නේ. දැල්ලම් පණ ටික හොරගම් කරගෙන ඉත්ක ගිවිසුම් නැතුව ඉත්ක නැතුව එහෙමනම් ගහන්නේ ඉත්ක තිබුණොත් එහෙම වෙන්නේ යාත්‍රාවයි දීවරයෝ ටික ඉන්දියාවට අරයි යයි ඉන්දියාවට අරගෙන යන තත්ත්වයක් උදා වෙන්නේ ඒක නවත්තන්න බැරි වෙයි ඉන්න විශේෂ භාර අමතිවරයාට විශේෂ භාර අමතිවරයා නෙවෙයි ඉත්ක ගහන්න යන්නේ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා ඒක තමයි අපි දැක්කේ දැන් අද ආයවැය එන්නේ ඉස්සෙල්ලා අර ඕනම පෙරහරක් එන්නේ ඉස්සෙල්ලා කසකාරයෝ වෙනවා පෙරහරය එන්නේ ඉස්සෙල්ලා කසකාරයෝ එනවා වගේ තමයි ආයවැය එන්නේ ඉස්සෙල්ලා අගමැතිතුමා එනවා කසේ ගහගෙන කසේ ගාලා පෙරහැර එනවා කියනවා අපිත් බලාපොරොත්තු වෙන් හිටියා අද ආයවැය ගැන කියනකොට මොනවද ඒකේ තියෙන්නේ කියලා සරුව පිටර ලෝකයක් ආයි මවන්න හදනවා ඒ වගේ තමයි ඉත්ක වලින් තමයි මේ රටේ ආර්ථිකය විතරක් නෙවෙයි අපේ අර ඉන්දියන් සාගරයේ මුතු ඇටය කියලා අපිට කියන්නේ ලෝකේ අපිට කියලා දී ඉන්දියන් සාගරයේ මුතු ඇටේ කටේ දාලා හපන්න දෙන්න හදන්නේ මුතු ඇටයක් නෙවෙයි අන්තිමට එක ඇටයක් අත ඉතුරු වෙන්නේ මේ විදිහට ගියොත් එහෙම මේ ඉත්ක ගහන්න ගියොත් එහෙම ඒ තරමට මේ තත්ත්වලෙන් අද අසන තත්ත්වයට පත් වෙලා තියෙනවා ඒ නිසා මම ඉල්ලීමක් කරනවා ගරු අමතිතුමනි එක පැත්තක දීවර සංස්ථාවේ ඉවත් වෙන සේවකයෝ කරේ ඔබේ වැඩි අවධානය යොමු කරන්න ඔබ අත තියලා දෙන්න නිලධාරීන් දෙන්නත් එක්ක නැවත පුළුවන් නම් මේක ආවර කරන්න එපා 1964 දී ආරම්භ කරපු මේ දීවර සංස්ථාව වහන්න යන්න එපා මේවා වහන්න හේතුව උනේ වෙන මොනවත් නෙවෙයි ඒ දවස්වල මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ හිතසුව පිණිසයි මහින්ද රාජපක්ෂ ජනපතිතුමාව සතුටු කරන්න පුළුවන් ද කියලා බැලුවා හිටපු දීවර අමතිවරයා එක එක දඟල මාළු කඩ ඇරලා මාළු කඩේ මුළු ආදායම රුපියල් 15000යි මාළු කඩේට ගෙවනවා මාසෙට කුලිය 150,000. එහෙම දාලා මම ජීවර ඇමති මෙන්න මම අරපු කඩ මෙන්න මං දාපු සේවකයෝ කියලා හයියට කතා කරපු ඇමතිවරුන්ගේ වගතුග තමයි මේ එළියට එන්නේ. හැබැයි ඒ අය සුදු පිරුවට දාගෙන ඉන්නේ. ඒ අය කතා කරාම කතා කරන්නේ බුදු බණ. හැබැයි බුදු බණ කතා කරන සුදු පිරුවට අඳන් ඉන්න මිනිස්සුන්ගේ අවසන්න ගත්තොත් ඕනතරම් දේවල් තියෙනවා. ඔබතුමා දීවර ඇමතිවර හැටියට පුළුවන් නම් මේවත් එක්ක සටන් කරන්න. සටන් කරනවට ඒකට අවශ්‍ය කරන පසුබිමට ඒකාබද්ධ විපක්ෂයේ හැටියට අපි තමුන්නාන්සේ හරියට ඇමතිකම කරනවා නම් අපි අපේ උපරිම සහයෝගය තමුන්නාන්සේට ලබා දෙන්න ලෑස්ති කියන එක මේ වෙලාවේ මතක් කරනවා. ඒ බව මතක් කරමින් වෙලාව ලබා දීම වෙන සම්බන්ධ ඔබතුමා නිස්සුසන්ත වෙනවා. බොහොමත්ම ස්තුතියි.
බොහොම ස්තුතියි. ගරු දිලිප් විදාරච්චි ඇමතිතුමා විනාඩි 15 ඔබතුමාට.
අපේ ගරු මුලාසරණ ගරු මන්ත්‍රීතුමනි, අපේ මිත්‍ර රෝහිත මන්ත්‍රීතුමාගේ කතාවෙන් පසු මට කතා කිරීමට අවස්ථාව ලැබී ගමන් මම සතුටු වෙනවා. දියුර පනතට නව රෙගුලාසි 11ක් ඉදිරිපත් කරලා මේ දියුර පන සම්මත කරන අවස්ථාවේදී අපි සතුටු වෙනවා. අපේ දියුර ශ්‍රේෂ්ඨේ දියුර කර්මාන්තේ තහනම් කරපු යුරෝපා කොමිසමෙන් ඒ තහනම් කරපු යුරෝපා සංගමයට අපනායනය කරන අපේ මස්ස සම්පත නැවතවරාවක් ලබා ගන්න අපේ ගරු අගමැතිතුමත් ගරු මංගල සමරවීර ඇමතිතුමත් අපේ මෛත්‍රීපාල සිරිසේන ඇමතිතුමත් නායකත්වයෙන් මේ රටේ බිහි කරපු යහපාලන ආණ්ඩුව තුලින් ඒ දෙපළගේ විශ්වාසයේ ලෝකයට ගිහිල්ලා ඒ රටේ යුරෝපා කොමිසමෙන් අපට ලබා දුන්නු නීති රීති රෙගුලාසි අනුව ඒ සියල්ල මද ඉෂ්ට කරලා මේ පනස් සම්මත කරලා 2015 වර්ෂයේ තහනම් කරපු යුරෝපා කොමිසමෙන් තහනම් කරපු මස් අපනයනය අපට 2016 වර්ෂයේ මැයි මාසේ ලබා ගන්න හැකියාව ලැබුණා. ඒක ලැබුණේ අපේ රටේ ඒ ලෝකයේ නීති රීති වලට අපි කටයුතු කරපු නිසා. ඒ අවශ්‍ය යෝජනා අපි අනුමත කරපු නිසා. අන්න ඒ නිසා අපි සතුටු වෙන්නේ අපේ දීවර ශ්‍රේෂ්ඨයට කෝටි 1400ක් වර්ෂයකට අහිමුණු අවස්ථාවේදී අපි ඒක ලබා ගන්න මේ යහපාල රජය තුලින් අපට හැකියුණයි කියන එක අපි මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න ඕන. අපි සතුටු වෙන්නේ සන්තෝෂ වෙන්නේ අපේ පළවෙනි ජයග්‍රහණය. දීවර ශ්‍රේෂ්ඨය වෙනුවෙන් දීවර යවෙනුවෙන් අපේ රටට විදේශී විනිමය ලබා ගන්න හැකියාව ලැබුණා. දීවරයට විශාල ආර්ථිකයක් ලබා ගන්න හැකියාව ලැබුණා. අපේ මස් අපනයන කරුවන්ට ඒ ව්‍යාපාරිකයන්ට ලොකු ආර්ථිකයක් ලැබුණා. රැකී රක්ෂා හිමුණු ඒ කර්මාන්තවල සේවය කරපු 50,000කට පමණ සේවකයන්ට රැකියාවක් ලැබුණා. රටට ලොකු ගෞරවයක් ලැබුණා. අන්න ඒ නිසා තමයි අද මේ පනත සම්මත කරලා ඒ නීති සම්මත කරන කටයුතු කරේ. ඒ නිසා අපි අද ඒ පනත සම්මත කරලා මේ මස්ස අපනයනය ඉවත් කරගත්තා වගේම අපේ දීවර කර්මාන්තේ නව ශ්‍රේෂ්ඨ තියෙනවා. මාදල් කර්මාන්තේ තියෙනවා. ඒ වගේම සුළු කර්මාන්ත තියෙනවා. එක් දින බෝට්ටු හිමියෝ ඒ කර්මාන්ත එකින් එකට එක එක පළාත්වලට වෙනස් එක එක නීති රීති තියෙනවා. අන්නේ පළාත්වලට වෙනස් වෙනකොට මේ දීවරයන්ට ලොකු ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අන්නේ නිසා තමයි අපි ගරු ඇමතිතුමත් මමත් සෑම විටම අපි සාකච්ඡා කරමින් මේ අමාත්‍යාංශ වලින් ලොකුම ප්‍රශ්න තියෙන අමාත්‍යාංශ තමයි දීවර අමාත්‍යාංශය. පළාත් 7ක පළාත් 9ක ඒ පළාත් වලට ආවෙනිකුණු කර්මාන්ත තියෙන්නේ. අනේ කර්මාන්ත අපි දියුණු කරන්න දැන් අපි ක්‍රමක්‍රමයෙන් වැඩ පිළිවෙලා සකස් කරමින් අපි කටයුතු කරමු. ඒ නිසා මේ මාදල් කර්මාන්තය වගේම විශේෂයෙන්ම මම ආස කරන කර්මාන්තයක් තමයි ඉඟුරු පන්න බලය බාන කර්මාන්තය. අන්නේ කර්මාන්තේ ගරු අමතුමත් මමත් පහුගිය දවසේ පැරෑරිය ගුවන්තොටු මේ පැරෑරියේ වරායට මුල්ගල් තබන්න ගියා. ඒ අවස්ථාවේදී පම්බරා ඒ මහත්මයා බලවරුවක් හදලා තිබුණා. ඒ බලවලුෙන් තමයි ඒ කර්මාන්ත කරන්නේ, බලය පන්න කර්මාන්ත කරන්නේ. ඒ කර්මාන්තෙට අල්ලගන්නේ හැම හිඟුරු කියලා පොඩි ඇම් දාතියක්, අපි කවුරුත් කන්නේ නැහැ. ඒ මාළුට ගන්න ඇමක් දාතියක්, ඒක අල්ලගන්නේ ගල්පරේ අයින් දෙලා, ගල්පර අස්සේ කිට්ටුව තිබලා. ඒව පොඩි දැලකින් තමයි අල්ලගන්නේ. ඒක ඉතිහාසයේ අපේ මුතුන් මිත්තෝ ඔය කර්මාන්තේ කරා. දෙවුන්දර කෝට්ටකොඩ ගන්දර ඔය කර්මාන්තේ කරා. පහුගිය දවස්වල ඔය කර්මාන්තේ කරුවන් තිරිකුණාමලේ මඩකලපුව කුන්නුකුඩාව ප්‍රදේශවල කර්මාන්තේ කරුණා. පහුගිය දවස්වල ගියා ඒ කර්මාන්තේ. ඒ කර්මාන්තේ දැල්ලා එවලට බලපත්‍රේ දී මවලංගු වෙලා. හේතුව අර කිලෝමීටර් 20ක් දුර ලයිලසුරු කුදැල්ලට දෙන බලපත්‍රේ 90 ඒ අයටත් ඒ බලපත්‍රේ බලපාන නිසා ඒ කර්මාන්ත ගන්නට බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. අන්න ඒක මම කියන්නේ. එක එක කර්මාන්තෙන් කර්මාන්තේ මේව සංශෝධනය කරලා ඒ කර්මාන්ත වලට ආවෙලික වන පන්නකම අනුව අපි නීති රීති රකස් කරලා ඒ අයට ඒ කටයුතු කරන්න අවස්ථාව ලබා දෙන්න ඕන. ඒ කර්මාන්තේ හොඳ කර්මාන්තයක්. ඒ වගේ විසිතුරු මස්ස කර්මාන්තය. ඒකත් අපේ රටට විශාල ආර්ථිකයක් ලබා දෙන කර්මාන්තයක්. ඒ කර්මාන්තෙ අර කිලෝමීටර් 20 සීමාවට සීමා වෙච්ච නිසා ඒකත් අහිමි වෙන්න ගිහලා අපි ඒක සාකච්ඡා කරලා ඒ සාකච්ඡා මාර්ගයෙන් අද ඒ විසිතුරු මස් සපනයන කරුවන්ට ඒ අවස්ථාව අපි ලබා දීලා තියෙනවා. අන්න ඒ වගේ පහුගිය දවස්වල දන්නවා රටේ ලොකු ආන්දෝලනයක් ඇති වුණා පුත්තලම් දිස්ත්‍රික්කේ ඒ ලයිලා දැල් සුරුක්කු දැල් ඒ කර්මාන්ත නිසා පොඩි බෝට්ටු හිමියන් සහ සුළු කර්මාන්ත කරන දීවරයන්, මාදල් කර්මාන්ත කරන දීවරයන් විශාල ලෙස ආන්දෝලන පත්වලා පාට බහැල උද්ඝෝෂණ පැවැත්තුවා. ඒ මිනිස්සුන්ට අපි උද්ඝෝෂණ කරන්න කියන නෙවෙයි, මම දකින හැටි ඒ සුළු කර්මාන්තකාරයන්ටයි මාදල් කර්මාන්තකාරයන්ටයි අද මේ ලයිල සුරුක්කු දැල් කර්මාන්තෙන් ජීවත් වෙන බැරි තත්ත්වයක් උදා වෙනවා. මේක ලෝකේ රටේ තියෙන දරුණුම කර්මාන්ත තමයි. මම දකින කර්මාන්ත තමයි ලයිල සුරුක්කු දැල් කර්මාන්තේ. අක්කර 4ක් 5ක් 3ක් 4ක් වට කරලා බැහැලා ඩයින ගහලා තමයි මේ මාළු අල්ලන්නේ. ඉතින් මේක අල්ලනකොට මේ අනිත් සුළු කර්මාන්ත වලට සීම මාළු වලට ඉතුරුක් වෙන්නේ නැහැ. අන්න ඒ නිසා මම ඒ කර්මාන්ත මගේ විරුද්ධතාවය තියෙනවා. මම එදත් විරුද්ධයි, අදත් විරුද්ධයි, හෙටත් විරුද්ධයි. ඒ නිසා මේ කර්මාන්තේ මම දකින හැටියට මේ කර්මාන්තයට අවසර ලැබිලා තියෙන්නේ අපේ පෙස්සත් ෆෙරර ඇමතුමා 1985 ගැසට් එකකින් අනුමත කරලා තියෙන පොඩි ආරවුලක් බේරන්න, පුත්තලන් දිස්ත්‍රික්කේ ආරවුලක් බේරන්න ගැසට් එකෙන් අනුමත කරපු ඒ ගැසට් එක අනුව ඒ සුරුක්කුදැල් හිමියන් උසාවි ගිහිල්ලා උසාවි නියෝගය මගින් තමයි මේ බලපත්‍ර දෙන්න අපේ අමාත්‍යන්ට සිදු වෙලා තියෙන්නේ. අන්න ඒ නිසා මම අමතුමාගේ ඉල්ලීමක් කරනවා, විශේෂයෙන්ම ඒ ගැසට් නියෝජනය ගැසට් පත්‍රය අවලංගු කරන්න කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා මේ රටට අහිතකර සුරුක්කු දැල් ලයිල දැල් අවලංගු කරන්න නීති රීති ගේන්නේ කියන එක මම මේ අවස්ථාවේ ඔබතුමාට යෝජනා කරනවා. එහෙම කරොත් මේ රටවටේ තියෙන සුළු කර්මාන්ත, දීවර කර්මාන්ත, මාදා කර්මාන්ත හිමියන්ට කලක් යයි, නැත්නම් ඒ කර්මාන්ත සියල්ලම අහෝසිට යනවා කියන එක මම ප්‍රකාශ කරනවා. ඒසා අපි මේ දීවර කර්මාන්තේ නගා සිටවන අද විශාල වැඩපිළිවෙලක් ගරු ඇමතුමත් මමත් සාකච්ඡා කරලා අපේ රජය තුලින් අපි ඒ කටයුතු ක්‍රියාත්මක කරනවා. විශේෂයෙන්ම මිරිදිය කර්මාන්තේ නගා සිටවන්න අපි දෙන මධ්‍යස්ථාන ඉදිකිරීම කටයුතු ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම වැව් කලපු ඒ නඩත්තු ඒ ව්‍යාපෘති ආරම්භ කරලා තියෙනවා. විශේෂයෙන්ම සංචාරක ව්‍යාපාරයේ අත්‍යවශ්‍ය කකුලුවන් බෝ කිරීමේ මධ්‍යස්ථාන ඉදිකිරීම කටයුතු ආරම්භ කරමින් පවතිනවා. අපි හම්බන්තොට දිස්ත්‍රික්කයේ එවැනි වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා. ඒ සමේ දීවර කර්මාන්තේ රටේ සම්පතක් රටට අපිට සම්පතක් ඒ සම්පත අපි රැකගන්න අපි කවුරුත් කටයුතු කරන්න ඕන. ඒ නිසා අපි විශේෂයෙන්ම කියන්න ඕන මම දිවර කර්මාන්තය සමග කටයුතු කරන පුද්ගලෙක් හැටියට අපේ දිවර කර්මාන්තේ නගා සිටවන්න ව්‍යාපෘති යම් යම් ව්‍යාපෘති ආරම්භ කරනකොට අපේ මහින්ද අමරවීර ගරු ඇමතුමත් ආරම්භ කරලා තියෙනවා ගමස් සමග වැවක් වැඩසටහන. ඒ වැඩසටහන තුළින් රටේ සංවර්ධනයක් කරන්න අපට පුළුවන්කමක් ලැබෙනවා. එතුමායි ගමස් සමග වැවක් වැඩසටහන ආරම්භ කරනකොට මගෙත් ලොකු ආසාවක් මගේ දැනුමක් මගේ බුද්ධියක් තුළින් මට පෙනුණා මේ දීවර ශේෂ්ත්‍රය පමණක් නෙවි මේ සංචාරක ශේෂ්ත්‍රයත් දීවර ශේෂ්ත්‍රයත් වාණිජ ශේෂ්ත්‍රයත් මේ තුන ඒකාබද්ධ කරලා මේ දීවර ව්‍යාපෘති ආරම්භ කරලා මේ කටයුතු ක්‍රියාත්මක කරන්න. ඒස අද රටේ දීවර කර්මාන්තයට නියැලෙන තරුණ පිරිස් අඩුයි නගර බදවල. ඒස මගේ අදහසක් තමයි නිල් ආර්ථිකය අපේ අතිගරු ජනාධිපතිතුමාගේ ආහාර සුරක්ෂිත පෝෂණ වැඩසටහන තුළින් ආරම්භ කරපු වැඩසටහන වගේ ඒකට සමගාමීව නිල් ආර්ථික වැඩසටහනක් මම ආරම්භ කරනවා බ්ලූ එකමන් කියා. ඒ වැඩසටහන තුළින් ඒ වැඩසටහන හරහා මේ රටේ සමස්ත ජනකොටස් වලට වාසි රසක් ලබා දෙන්න අපි සැලසුම් කරගෙන යනවා. ඒ නිසා විශේෂයෙන්ම වරායවල් ආශ්‍රිතව කටයුතු කරනවා අපේ ගරු අග්‍රාමාත්‍යතුමා. විශේෂයෙන් මේ රටට විදේශීය සම්පත් ලබා ගන්න සංචාරක ශේෂ්ත්‍රය තුළින් අද කටයුතු කරගෙන යන ගමන් මුළු දකුණේම සංචාර කලාපයක් බිහි කරනකොට හම්බන්තොට දිස්ත්‍රික්කයේ සංචාරක කලාපයක් වෙනකොට අපි බලාපොරොත්තු වෙන්නේ මේ බහුකාරක දීවර වරායවල් මේ රටේ ඉදිකරන්න ලංකාවේ පළමුවෙනි වතාවට බහුකාරක දීවර වරායක් ඉදිකිරීමට මගේ සැලසුම් සකස් කරලා තියෙනවා. විශේෂයෙන්ම උතුරේ ඩෙල්ෆ් මාදගල උඩප්පුව චලේ තංගල් යන ඒ වරායවල් වල බහුකාර්ක දීවර වරාය ඉදිකිරීමට මම සැලසුම් සකස් කරමින් පවතිනවා. විශේෂයෙන්ම තංගල්ල ගත්තොත් තංගල්ල දීවර වරාය සංචාරක හෝටල් 150 200ක් තියෙනවා. විජේ සංචාරක පැමිණෙනවා හොඳ බේ හොටලෙට මෙහා පැත්තේ හොඳ බේ දෙකක් තියෙනවා. විදේශීය රටවලින් අද අපේ රටට යොට් වලින් විශාල ධන කුවරිය වෙනවා. ඒ ව්‍යාපෘතිය සංචාරක ව්‍යාපෘති තුළින් දීවර ව්‍යාපෘතියත් සංචාරක ව්‍යාපෘතියත් කොමර්ෂල් ව්‍යාපෘතිය තුළින් මේ තුනම ඒකාබද්ධ කරලා හොඳ ව්‍යාපෘතියක් ඉදි කරලා අද අපේ රටට ආර්ථිකයක් උත්පාදනය කරන්න බහුකාර්යක වරාල් ඉදිකිරීමේ කටයුතු මම සැලසුම් කරගෙන යනවා. අද ලංකාවේ තියෙන දීවර වරායවල කිසිම වරායකින් ආර්ථිකයක් උත්පාදනය වෙන්නේ නැහැ. පාඩුවට යනවා මිසක් ආර්ථිකයක් උත්පාදනය වෙන්නේ නැහැ. නමුත් මේ වරායවල ඉදිකිරීමෙන් ආර්ථිකයක් උත්පාදනය වෙලා ඒ ණය තුරස් බේර ගැනීමට පුළුවන්කමක්
මට තව විනාඩි දෙකක් තියෙනවා ඔබතුමාට.
Thank you. මේ දැනනවා. ඒ නිසා ගරු සභාපතිතුමනි මේ බහුකාර්යක වරාය තුලින් මට මම කොරියාවේ දෙපාර සංචාරය කළා. ඒ සංචාරදී මම දැක්ක බහුකාර්යක වරායවල් එක පැත්තකින් සංචාරක ශේෂ්ත්‍රය, එක පැත්තකින් දීවර ශේෂ්ත්‍රය, එක පැත්තකින් කර්මාන්ත ශේෂ්ත්‍රය, ලොකු ෂොපින් සෙන්ටර් සියල්ලක්ම ඇතුළත් ඒ බහුකාර්යක වරායවල්. ඉතින් මට කොරියාවේ රජයෙන් මේ බහුකාර්යක වරායවල් පහ ඉදිකිරීමට සැලසුම් සකස් කරන්න, ඒ වගේම සක්කතා වාර්තාවල් සකස් කරන්න නොමිලේ ලබා දෙන්න කටයුතු කරන්න දැන් කොරියා රජය මට එකගත්ත පළ කරලා තියෙනවා. ඒ නිසා මම ඉල්ලීමක් කරන්නේ මම නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නේ නිල් ආර්ථිකය තුළින් ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න මට කාගෙත් සහයෝගය ලබා දෙන්න ඕන. ගරු ඇමතුමාගෙන් මම ඉල්ලීමක් කරනවා මේ වැඩපිළිවෙළ මට ක්‍රියාත්මක කරන්න. ගරු අගමැතිතුමාගේ නිර්දේශය මත මම මේ කටයුතු ආරම්භ කරලා තියෙන්නේ. සංචාරක ශේෂ්ත්‍රයත් දිවර ශේෂ්ත්‍රයත් මේ කර්මාන් ශේෂ්ත්‍රයත් සමග. ඒසම් ඒ වගේම මට කොරියාවෙන් විශේෂ ආධාර මුදල් ලැබුණා දිවර නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන්න. ලබන මාසේ 23 වෙනිදාට කොරියානු රජයේ දීවර සමපකාර මහා සම්මේලනයේ ගරු සභාපතිවරයා ඒ නිවසට මුල් ගල් තියලා ඒ වැඩ ආරම්භ කරන්න ලබන මාස 23 වෙනිදා පැමිණෙනවා ඒ දීවර ගම්මානේ ඒ වගේම දීවර ගම්මානේ සමග දීවර පුහුණු මධ්‍යස්ථාන ගොඩනැගිලි දෙකක් මේ රටේ උතුරෙත් දකුණෙත් ඉදිකිරීමට මට ලබා දීලා තියෙනවා ඉතින් අපේ දීවරයන් පුහුණු කරලා දීවර කර්මාන්තයේ රටට යවන්න අපට අවස්ථා උදා වෙනවා ඉතින් මේ ශේෂ්ඨය තුලින් ගරු ඇමතුමත් මමත් සෑම ශේෂ්ඨයකම මේ දීවර ශේෂ්ඨය නගා සිටවලා මේ රටට විශාල ආර්ථිකයක් ලබා ගන්න අපේ රටේ දීවර කර්මාන්තය දියුණු කරන්න දීවර ලබා දෙන්න පුළුවන් සහන ලබා දෙන්න දීවරගේ නැග්ම දියුණු කරන්න අපේ රටේ ආර්ථිකය දියුණු කරන්න විදේශීය සම්පත් අපේ රටට ගෙන්න ගන්න අපි අපකැප වෙලා මේ දීවර කර්මාන්තය දියුණු කරන්න කටයුතු කරනවා කියන එක මම ප්‍රකාශ කරමින් මගේ ලැබිච්ච කාල සීමාව නිම වෙච්ච නිසා මට මේ අවස්ථාව ලබා දීම ගැන මගේ ස්තුතිය පුද කරමින් පිටකර මම නිහඬ වෙනවා
බොහොම ස්තුතියි ගරු ඉන්දික අනුරුද්ධ මන්ත්‍රීතුමා විනාඩි 15 ඔබතුමාට
ඔබත්ම ස්තුති විශේෂයෙන්ම අද ගෙනෙන ලද මේ දීවර කර්මාන්තය සම්බන්ධයෙන් අනපනත් ඉදිරිපත් කිරීම තුළින් කතා කිරීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන්ම කියන්න ඕන මේ පහුගිය දවස්වල මේ දීවරයින් කෙරෙහි එවකට විපක්ෂයක් විදිහට කටයුතු කරපු වර්තමාන ආණ්ඩුව මොනතරම් සුන්දර කතා ඒගොල්ල බලයට පැමිණියාම ඉටු කරනවද ඉටු කරන්න බලාපොරොත්තු වෙනවද කියන එක අපි පහුගිය දිනවල හොඳාකාරම අහලා බැලුවා ඒ කතා ගත්තාම සමහර වෙලාවට අද ඒවයි වර්තමාන ආණ්ඩුවට පාරාවලල්ලක් වෙලා තියෙනවා. තමා විශේෂයෙන් කතා කරන්නේ මේ මීගමුවේ දීවර ගැටලුව සම්බන්ධයෙන්. මීගමුවේ දීවර ගැටලුව මේ අලුතෙන් ඉදිකරන්න යන පෝට් සිටි ව්‍යාපෘතිය මූලික කරගෙන දීවරය සති ගණනාවක් සාමකාමී විදිහට ජනාධිපතිවරයාට අගමැතිවරයාට අමාත්‍යවරුන්ට මේ සම්බන්ධයෙන් විශේෂයෙන් කාඩිනල් වහන්සේ මේක සාකච්ඡා කරන්න ආරාධනා කළා. හැබැයි සති ගණනාවක් යනකම් මේ නායකයින්ගේ ඇස් ඇරුණේ නැහැ. මම හිතන්නේ ජනාධිපතිතුමා අගමැතිතුමා දිවයිනේ හිටියෙත් නැහැ මේවට උත්තර දෙන්න. එතුමාලා නැතුව ඒ උදවිය සති ගණනක් ඒ කර්මාන්තයේ දෙන්නේ නැතුව පාරවල් ගානේ රස්තු යාදු වෙන තත්ත්වයට පත් වුණා. ඒ වගේම කල්පිටිය ප්‍රදේශයේ මේ තහනම් ආම්පන්න යොදාගෙන දීවර කර්මාන්තයේ යෙදෙන පුද්ගලයින්ට විරුද්ධව සුළු ආම්පන්න දීවරයින් උද්ඝෝෂණය කෙරුවා. අද මේ කිසිදු උද්ඝෝෂණයකට කිසිදු විරෝධතාවයකට ආණ්ඩුවේ වැඩපිළිවෙල මොකක්ද? දැන් පෝට් සිටි ව්‍යාපාරයේ සම්බන්ධයෙන් දැන් ඇයි මේක ආණ්ඩුවට පාරාවලල්ලක් උනේ? අපේ වර්තමාන ඇමතිතුමා දන්නවා ඒ වකවානුව තුල එක්සත් ජාතික පක්ෂය මේ බස්නාහිර පළාතේ වත්තල ඉඳලා ගත්තාම මේ වෙන්නප්පුව දක්වා යනකම් ප්‍රසිද්ධ කරපු දෙයක් තමයි එතනින් එහාට ගත්තාම කළුතර පැත්තට යනකම් ප්‍රසිද්ධ කරපු දෙයක් තමයි මේ පෝට් සිටි ව්‍යාපාරය ආවොත් මූදෙන් භාගයක් ගොඩබිමෙන් භාගයක් වෙරළ තීරෙන් භාගයක් මූදට ගසාගෙන යනවා මේක නවත්තන්න හම්බෙන්නේ නැහැ හැබැයි අපි ආවොත් පෝට් සිටිය කරන් දෙන්නේ නැහැ ඒ නිසා ජනවාරි 8 වෙනිදා මේ විප්ලවය කරන්න ජනවාරි 8 වෙනිදා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පළවා හැරියොත් විතරයි මේක නවත්ත ගන්න පුළුවන් ඒකේ ජනතාව ඇදහැව්වා ඒ ජනතාවේ කතාව පිළිගත්තා ජනතාවේ කතාවට රැවටුණා මූදුකරේ ජනතාව මුදු කරේ අති විශාල ජනතාවක් ඔබ තමුන්නාන්සේලාගේ ආණ්ඩුව හදන්න ඡන්දේ පාවිච්චි කෙරුවා. අද කතා කරන්න නායකයෝ නැහැ. ගම්පහ දිස්ත්‍රික්කේ අපේ ජේෂ්ඨ නායකයෙක් කතා කරලා කියනවා, අල ලුයි රජතුමාගේ බිරිඳ කිව්වා වගේ පාන් නැත්තම් කේක් කපල්ලා. එතුමා හදපු වචනෙකුත් තිබුණා, සිගරට් ගණන් වැඩි නම් අරක්කු බීහල්ලා. අද කතා කරලා මං අහගෙන කියනවා, මූදු යන්න ඕනේ නැහැ, මූදු යන්න බැරි නම් ඊට වැඩිය හොඳයි පෝට් සිටියේ රස්සා ටික දෙන්නම් කියලා. පෝට් සිටියේ රස්සා දෙන්නම් කියලා අපේ දීවරින්ට කියනවා. හෙට අනිදා දීවර නායකයින් දීවරේ මොන තීන්දුවක් ගනීද දන්නේ නැහැ. මේ කතාව ප්‍රසිද්ධ වෙච්චාම මෙන්න ගම්පහ දිස්ත්‍රික්කේ බස්නාහිර පළාතේ මීගොම් ප්‍රදේශයේ වත්තල ප්‍රදේශයේ ඉන්න දීවරින්ට කියන්නේ, මූදු යන්න අවශ්‍ය නැහැ, උඹලගේ දරුවන්ට පෝට් සිටියේ රස්සා දෙනවා කියලා. ෆොක්ස් එකගෙන එනකොට ඔය ආණ්ඩුවේ අය සිහින ලෝක මැව්වනේ. ඒ වගේ බොහොම උජාරුවට කතා කරලා කියන්නේ, දීවර ජනතාවට කලබල වෙන්න එපා. අපේ පියතුමන්ලට කියනවා මිනිස්සු කලබල කරන්න එපා, දීවර ජනතාව කලබල කරන්න එපා. මේ දීවර ගම්මාන සහ මේ දේවස්ථාන අතර මනා බැඳීමක් තියෙනවා. ඒක අපි මීගමුවේ දකිනවා. මමත් මීගමුවේ ජීවත් වෙන මිනිහෙක් විදිහට, මන්ත්‍රීවරයෙක් විදිහට අපි හැමතිස්සෙම දකිනවා පියතුමන්ලා සමග, කාඩිනල් උන්වහන්සේ සමග මනා බැඳීමක් තියෙනවා. හැබැයි ඒ ආගමික නායකයින්ට කිසිම වෙලාවක ඒ ජනතාව කුසගින්න තියන්න බෑ. ඒ ආගමික නායකයින් ඒ ජනතාවගේ ජීවන වෘත්තියට වග කියන්න ඕන. ඒ නිසා තමයි මේ තීන්දුව තීරණ වලදී ආගමික නායකයින් මූලිකත්වයේ ගන්නේ. ඒ මූලිකත්වයේ ගන්න තැන්වල කිසිම කැරලි කෝලහලයක් වෙන්නේ නැහැ. හැබැයි මේකට මම දැක්කේ නැහැ දීවර ඇමතිතුමා නම් සම්බන්ධ වෙලා ඉන්නවා. ඊයේ පෙරේද අමාත්‍යවරු දෙතුන් දෙනෙක් මහා මූදට ගිහිල්ලා මූද මැද පරීක්ෂා කරලා බලලා අර කිලෝමීටර් ප්‍රමාණය 10 දක්වා වැඩි කරනවා කියලා කිව්වා. මේවා මේ රජ විහිළු, මේවා නිකන් රට හිනස්සන විහිළු, මේවා මේ පාර්ලිමේන්තුව ඇතුලේ අගමැතිතුමා කරන විහිළු හා සමාන විහිළු. අගමැතිතුමා තියේ පෙරද හොඳ හොඳ විහිළු කරානේ. මොනවද මේ විහිළු? මේ අපි අමාත්‍යවරු විදිහට එහෙම නැත්තම් වෙන අයට ගිහිල්ලා කියන්න බෑ පෝට් සිටිය ගොඩ කරන්න වැලි ගන්න අහවල් තැනින් කියලා. ඒක ගොඩ කරන්න ඒ ආයතන, ඒ කොන්ත්‍රාත් සමාගම් ඒකට පොරොන්දු වෙන්න ඕන. ඒගොල්ලෝ පරීක්ෂා කරන්න ඕන. ඒගොල්ලෝ ඒ නැව් ස්ථානගත කරන තැන හොයා බලන්න ඕන. අපි කිසිම වෙලාවක දැක්කේ නැහැ ඔය සමාගම් වල කිසි කෙනෙක් ගිහිල්ලා මේවට සම්බන්ධ වෙනවා. ඒවා වෙන්නේ නැතුව මිනිස්සුන්ට බොරු පොරොන්දු දෙන්න එපා. තව තවත් හරි දේ මිනිස්සුන්ට පැහැදිලි කරලා දෙන්න, දීවර ජනතාවට පැහැදිලි කරලා දෙන්න. දීවර ජනතාව කියන්නේ එදා වේලේ එදා මත්ස්‍ය සම්පත හොයාගන්න බැරුව ගියොත් ඒ දීවර ජනතාව වැටෙන තැන මං හිතන්නේ දීවර ඇමතිතුමා ඔබ තමුන්නාන්සේත් දීවර ජනතාව නියෝජනය කරන ප්‍රදේශක ඉන්නද දන්නව ඇති. ඒ නිසා අදටත් මේ මීගමුවේ ජනතාවට ඒ බොරු බලාපොරොත්තුවක් දීලා තියෙන්නේ. තාම ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන එක කියන්න ඕන. ඒ වගේම මම කියන්න කැමති පහුගිය අයවැයෙන් වෙන් කෙරුවා රක්ෂණ ක්‍රමවේදය. ඒ රක්ෂණ ක්‍රමවේදය සහ අනෙකුත් පෞද්ගලික ආයතන මේ බෝට්ටු රක්ෂණය කරපුවාම රක්ෂණය දෙන්නේ නැතුව අද විශාල ජනතාවක් ඒ රක්ෂණය ආවරණය ගන්න බැරුව කටයුතු කරනවා. රජය මේකට මැදිහත් වෙලා නැහැ. දීවරෙක් මිය ගියාම දෙන්න ඕන ඒ මුදල් වල වැඩපිළිවෙලට රජය මැදිහත් වීමක් කරන්නේ නැහැ. ඒ වගේම පෞද්ගලික අංශේ ඒ රක්ෂණ ආවරණ ගන්න ගියාම මුහුදු යන්නේ කවද්ද? ඒ මුහුදු ගියාට පස්සේ සතියක් දෙකක් මුහුදේ ඉද්දි ඒ සතියට දෙකට ඒ මූදු ගිය අවස්ථාවන් වලදී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් කිව්වොත් මූදු යන එක හොඳ නෑ කියලා, ඒ දීවරයා ඉන්නේ මූද මැද්දේ නම් ආපහු වෙන්නේ නෑ. ඒ දීවරයායි කටයුතු කරන්න ඕන. ඒ සුලි සුළඟට ඒ කුණාටුවට මූණ දෙමින් දීවරයා වැඩ කටයුතු කරන්න ඕන. ඒ වැඩ කටයුතු කරන දීවරයා ආපහු වෙන්නේ නෑ. හැබැයි බැරි වෙලාවත් ඒ දීවර යාත්‍රාවට, බහුදින යාත්‍රාවට යම්කිසි කරදරයක් සිද්ධ වුණොත් රක්ෂණයෙන් ඒක ගෙවන්නේ නෑ. ආණ්ඩුව මේක ගැන බලන්නේ නැහැ. ආණ්ඩුවට මේකට වැඩපිළිවෙලක් නැහැ. ආණ්ඩුව මේක ගැන මං හිතන්නේ නෑසුනාසේ ඉන්නවා. ඒ නිසා මේ බහුදින දීවරයව ගොඩනගන්න, සුළු ආම්පන්න දීවරයව ගොඩනගන්න මේ වැඩපිළිවෙලවල හදද්දි ගරු ඇමතිතුමනි මෙන්න මේ ගැන බලන්න ඕන. අපි ලෝකෙට මත්ස්‍ය අපනයනය කරන්න උත්සාහ කරනවා. අපි යුරෝපා තහනම ඉවර කරගත්තා කියනවා. අපේ යුරෝපා තහනම ඉවර වෙච්චාම පිරරටවල ඉන්න මිනිස්සු ඇවිල්ලා ඒ වලින් අවස්ථාවෙන් ප්‍රයෝජනේ අරගෙන අපේ මත්ස්‍ය සම්පත කොල්ල කනවා. ඒ නිසා පහුගිය රජය තුල තුනෙන් එකක් තිබිච්ච ඒ මුහුදු සීමාව සම්පූර්ණයෙන්ම මුළු රට වටේම කරන්න පුළුවන් පරිසරය හදලා දුන්නා. හැබැයි අද විග්නේශ්වරන් මහත්තයා මොකද්ද කියන්නේ? අද උතුරේ මහයමති මොකද්ද කියන්නේ? අද උතුරේ මහයමති කතා කරලා කියනවා දකුණේ දීවරයා උතුරට එන එක ප්‍රශ්නයක්. හැබැයි උතුරේ මහයමතිට කිසිම ගැටලුවක් නැහැ. උතුරේ මහයමතිට කිසිම ගැටලුවක් නැහැ. ඉන්දියාවේ දීවරය ඇවිල්ලා උතුරේ දීවරයා තලා පෙළලා උතුරේ දීවරයට තර්ජනය කරලා මත්ස්‍ය සම්පත කොල්ල කන එක ගැන. ඒව මතක නැහැ. ඒව දන්නේ නැහැ. දකුණේ දීවරය යන එක තමයි එතන ගැටලුව තියෙන්නේ. ජාතිවාදී පටන් ගන්න මෙන්න මේ වගේ දේවල් වලින්. ලක්ෂ ගණනක් ඉන්නවා බහුදින යාත්‍රා එක මාසෙකට දහ දහක් විතර උතුරු මූදේ අපේ මත්ස්‍ය සම්පත කොල්ල කනවා. අපි ඉන්දියාව හුරතල් කරන හින්දා, ඉන්දියාවට අපි කීකරු බලු කුක්ක වෙලා ඉන්න හින්දා, ඉන්දියාව අපේ ඉන්දියාවට ඒ තරමටම හිස නමන හින්දා, ප්‍රෝ ඔත්තු සේවයට අපි ගරු කරන හින්දා අපි කතා කරන්නේ නැහැ ඉන්දියාවෙන් අපේ මත්ස්‍ය සම්පත කොල්ල කන එක ගැන. අපේ දීවරයට වෙන
මයික් එක නැමතුවා.
මහින්දමරිට මම ඇමතුමා,
ඉන්දියානු දීවරයින් මේ මත්ස්‍ය සම්පත නෙලා ගන්න එක අපි සීමා කරලා තියෙන. දැන් මොකද මේක අවුරුදු 30ක් තිස්සේ සිද්ධ වුණා. දැන් මම බලයටපත් වුණා. මම මේ අමාත්‍යාංශේ බාරගත්තාම එකම බෝට්ටුවක්වත් නිදහස් කරන්නේ නැහැ. දැනටම බෝට්ටු 100 ගාණක් අපේ බාරේ තියෙනවා. දැන් ඒක ගොඩාක් අඩු වෙලා තියෙන විතරක් නෙවෙයි, අපි පස්වෙනිදා ඉන්දියාවට යනවා. මමත් විදේශ අමාත්‍යතුමත් අපි තව උත්සාහයක් දරනවා රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ වුණත් මේක විසඳ ගන්න. ඒක අපි කිසිසේත් ඉන්දියාවේ දීවරයන්ට ඉඩ දෙන්නේ නැහැ. අපි පුළුවන් තරම් අත්අඩංගුවට ගැනීම කරන්න කියලා අපි උපදෙස් ලබා දීලා තියෙනවා.
හැබැයි මෑත භාගයේදී නම් එහෙම අත්අඩංගුවට ගැනීමක් සඳහන් වුණේ නැහැ ගරු ඇමතුමනි.
සති දෙකකට ඉස්සෙල්ලත් බෝට්ටුවක් ගත්තා. මිනිස්සු අපි නිදාස් කරනවා. අපිට මිනිස්සු තියාගන්න ඕනේ බෝට්ටු සියල්ල රාජසන්ත.
හැබැයි ඉන්දියාව කරන්නේ ඊට වඩා වෙනස් විදියට. ඉන්දියාව අපේ උදවිය අරගත්තාම ඒවල බෝට්ටු කුඩු පට්ටම් කරලා දැල් ඉරලා දැල් කපලා ඒ වගේ විශාල විනාශයන් කරනවා.
අපි දැලක්වත් බෝට්ටුවක්වත් කිසිම දෙයක් අපි දෙන්නේ නැහැ. ඒක මේ මෑත කාලේ මම දීවර අමාත්‍යවරයා වුණා මම වගකීමෙන් කියනවා. එකම බෝට්ටුවක්වත් එකම දැලක්වත් තාම්පන්නයක්වත් කිසිම දෙයක් අපි දෙන්නේ නැහැ.
බොහොම ස්තුතියි. ඉතින් ඒ නිසා මං හිතන්නේ ඒ විදිහට වීරෝදාරව ඒවට මුණ දෙනවා නම් අපිත් ටිකක් ආඩම්බරයි. මොකද අපේ පහුගිය රජයේ හිටපු අමාත්‍යවරයෙක් විදිහට වර්තමාන දීවර අමාත්‍යවරයා හිටපු දීවර අමාත්‍යවරයාට වඩා බොහොම ඉදිරියෙන් ඉන්න එක ගැන අපි සතුටු වෙනවා. ඉතින් ඒ නිසා හිටපු දීවර අමාත්‍යතුමා ඒ වගේම එතුමාගේ ඒ දීවර සමිති සමාගම් වල හිටපු සභාපතිවරු කරපු ක්‍රියාකාරකම් අපිට සමහර වෙලාවට ওই පෝට් සිටිය සම්බන්ධයෙන් ජනතාව උසි ගැන්වීම වලදී සැකමතු වෙලා දැන් තියෙනවා. ඒ ගැනත් ඔබතුමාලා ටිකක් හොයලා බලන්න. ඉන්දියාව ගැන හොයනවා වගේම ඕකස්සේ ඉන්න අය ගැනත් පොඩ්ඩක් විමසිලිමත් වෙන්න. මොකද ඔය උසිගැන්වීම වලට තියෙන්නේ වෙන අරමුණක්, ක්‍රියාත්මක කරන්න වෙන අරමුණක්, යන්නේ වෙන අරමුණක. ඒ නිසා අවශ්‍ය වෙලාවට ජනතාව ඇදලා දාන්න පුළුවන් තත්ත්වයක් ඒගොල්ලෝ හදන්න උත්සාහ කරනවා.
තව විනාඩි දෙකක්.
ඒ නිසා අපි දැන් මේ වෙද්දී ඔබ තමුන්නාන්සලා යුරෝපා සංගමයට මත්ස්‍ය අපනයනය කරන එක වර්ධනය කරන්න සූදානම් වුණත් හැබැයි කියන්න කනගාටුයි, පහුගිය වසරේ අපිට ලැබිච්ච දීවර ශේෂ්ත්‍රයේ වර්ධනය අතින් 7.8% අපි පසු බැහැලා තියෙන්නේ. 7.8% පසු බැහැලා තියෙන්නේ. ඒ නිසා මේව වර්ධනය කරගන්න දීවර සංස්ථාව විශේෂයෙන් ආරක්ෂා කරගන්න දීවර සංස්ථාවේ ඒ අනවශ්‍ය සේවකයින් ඒ වගේම ඒ ගැටලු निराකරණය කරගන්න මම හිතන්නේ ඔබතුමාලා වැඩපිළිවෙලක් යොදනවා නම් ඒක වඩාත් හොඳයි. ඒ වගේම සීතාගාර 3-4කට වැඩි ලංකාව පුරා නැහැ අපි දන්න විදිහට. සීතාගාර වැඩි කරගන්න වැඩපිළිවෙලක් මේ අයවැයෙන් ඔබ තමුන්නාසලා ඉදිරිපත් කළා. මේ අයවැය තුල ඔබ තමුන්නාසලා ප්‍රතිපාදන වෙන් කරගත්තා. මුදල් වෙන් කරගත්තා. ඒක තමයි අපි ඔබ තමුන්නාසලාට හැමදාම චෝදනා කරන්නේ. අපේ ආණ්ඩුවේ හිටපු ආණ්ඩුවේ මේ ආණ්ඩුවට සහයෝගය දුන්න ඇමතිවරුන්ට ගොඩක් අපි කතා කරලා කියන්නේ ඔබ තමුන්නාන්සලා දැන් මනාව වෙනස තේරෙනවා ඇති. ඒ කාල වකවානුව තුල කෝටි ප්‍රකෝටි ගණන් වලින් අමාත්‍යවරු වැඩ කරේ. මැතිවරණ කොට්ටාස වලට 104,500 ලක්ෂ 4500 මැතිවරණ කොට්ටාස වලට ලැබුණේ. ඒ නිසා ඔබ තමුන්නාන්සේලාට මේ වෙන් කරපු මුදල් වලින් කිසි දෙයක් කරන්න නොලැබීම ගැන අපේ කනගාටුව තියෙනවා. මේ අයවැයේදීවත් මේ මුදල් වෙන් කරගෙන වැඩි ඉඩකඩ ප්‍රමාණයක මේ සීතාගාර සහ අනිකුත් කටයුතු විශේෂයෙන් දීවරය වෙනුවෙන් ඒ දුන්න රක්ෂණ ඒ දීවරය වෙනුවෙන් දෙනවා කියපු ජීවිතයේ මරණයකදී දෙනවා කියපු රක්ෂණ මුදල් ඔබ තමුන්නාන්සේලාට හරියාකාරව දෙන්න බැරුව ගියා. ඒ නිසා ඒ එක දීවරයකට ලක්ෂ 10 ඉඳන් ලක්ෂ 25 වෙනකන් ඒ වගේම යාත්‍රාවලට ඒ දෙනවා කියපු ඒ මුදල් දෙන්න බැරුව ගියා. ඒ අයවැය දැන් සුලිසුලඟේ ගසාගෙන ගියා. කුණාටුවේ ගසාගෙන ගියා. ඒ නිසා ඒවා වැඩි කරගෙන ඒවා ඉදිරි කාල වකවානු තුලදී ඉදිරි අයවැයේදීවත් කෙසේ හෝ අද අගමැතිතුමා කියන විදිහට නම් වියදම් බොහොම සැරට අඩු කරන පාටක් තමයි පෙන්න්නේ. ඒ නිසා වියදම් කප්පාදු කරන පාටක් තමයි පෙන්න්නේ. වියදම් කප්පාදු කරොත් රට කොහොමද යන්නේ කියන එක අපිට හිතා ගන්න පුළුවන්. 16ට වැඩිය 17 නරක් වෙයි. 17 නරක් වුණාම 18 අපිට හොඳ වෙයි මං හිතන්නේ. ඒ නිසා
අවසාන කරලා
තමුන්නාන්සේලාගේ සිතුම් පැතුම් වලට අනුව අපේ හිටපු අමාත්‍යවරයෙක් ඉන්න නිසා විශ්වාසය තියා ගන්න පුළුවන්. බොහොමත්ම ස්තුතියි කාලය ලබා දුන්නට. මේක ඉදිරියට ගෙනියන්න මේ අනපනත් තුලින් හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මං ඉන්නවා. බොහොමත්ම
ස්තුතියි. ගරු ජයක්‍රම් පෙර ඇමතුමා ඔබතුමාගේ විනාඩි 10යි.
මාළු ඉන්නවනේ. නාවල පිටියේ ජාතියේ ඉන්නවා මාළු. ඒ වගේ ඉන්නවා ගිල්ල ගිලින ඔබතුමාත් හැදුනේ කොළය පිටියෙන්නේ. ඉතින් මොකද නෑ කියන්නේ මාළු නෑ කියන්නේ. ගරු සභාපතිතුමනි මම හිතනවා දැන් මේ කතා කරන මාළු ඇල්ලීම ගැන විනාශ කිරීම ගැන මගේ රාජකාරී දින මාළු මත්ස්‍යයන් අරස කරනක ව්‍යාප්ත කිරීම මුද අරස කිරීම දිනු කිරීම මෙතන ඔක්කොම කතා කරන්නේ වර්තමාන પરම්පරාව ගැන විතරයි. නමුත් ඊට වඩා අපි අනාගත પરම්පරාවල් ගැන හිතලා ක්‍රියා නොකරුවොත් මේ පටුව දහස් වලින් උද්ඝෝෂණ ගැන කතා කරලා මම හිතන අනාගතේ මුහුද අල්ලන්න හම්බෙන නෙමෙයි සුනාමි තුලින් අපි විනාශ වෙනවා. මුහුදු සුනාමි වෙන්න පුළුවන්, ගොඩ සුනාමි වෙන්න පුළුවන්, සෑම දෙයින්ම කාන්තාර බවදී අපි මතක තියා ගන්නවා. මේකේ හොඳම සියටල් කියන සියටල් නායක රොතින්ද නායකයෙක් කිව්වා බුදුරණවාහන්සේ කිව්වා වගේ අපි ගහකොළ සතා මත්ස්‍ය ඔක්කොම විනාශ කරයි සුදු කිව්වේ. උඹලා ඔක්කොම විනාශ කරලා කවදාරි උඹලා සල්ලි කඩද කියලා ඇහුවා. අන්න ඒක අපි මතක තියා ගන්නවා. මම මේ අවස්ථාවේ ගරු ඇමතුමා අපේ මිත්‍රයාට බොහොම අනේ මන් දන්න නිදිල්ලක් වෙලාගේ ඔබතුමාට බොහොම බොක්සින් ගන්නවා වගේ මට පේනවා. ඔබතුමාට ගහන්න බෑ. ඔබතුමා ස්ථාවරේ ඉන්න අපි ඔබතුමා එක්ක ඉන්නවා. අපි විශේෂයෙන් මා කියන්න ඕන මේ අවස්ථාවේ මේ මත්ස්‍ය කියන එක ගහකොළ සත සෑමදේම ලෝකෙ අපි එකට බැඳිලා තහනම් ප්‍රදේශයකට ඇවිල්ලා තියෙනවා. මම ආරම්භ කරනවා මෙතුමා ඒ ජාත්‍යන්තර නීතියත් එක්ක යම් මත්ස්‍ය වර්ග තහනම් කිරීම හා දැල් වර්ග තහනම් කිරීම. ඔබතුමා හිතන්න අපේ කාලෙක නෙමෙයි, ඔබතුමා හිතන්න ඕන අනාගත පරම්පරාවල් ගැන. අපේ දේශමාන අපි කාලය ටික තාවකාලික ගමනක නෙමෙයි. ඒ නිසා එඩිතර ඔබතුමා පියවරක් ගන්න වෙනවා. එහෙම ඉවර නොගත්තොත් අපිට ඉදිරියේදී මොකද මම ආඩම්බර කියනවා සයිටිස් කියන සමුලෝ කියන්නේ ගහකොළ සතා සිව්පා මත්ස්‍ය ගැන කතා කරන කරු සභාපතිතුමනි මේක ජොහනස්බර්ග් සමුලුව තිබුණා. ලෝක රටවල 187ක් අද 82ක් 192කින් අද මේක බැඳිලා ඉන්නවා. ලෝක අත්සන් කිවිසන් අත්සන් කරලා දිනවා. මේක ඉතා බලවත් විදියට මේකෙන ගහකොළ සතා වඳවි යන සෑම දෙයක්ම අද ලෝකේ තහනම් කරලා දිනවා. එහෙනම් මේ ශාක්ස්ලා රේස් වින්ස්ලා ඔක්කොම ඔහුතුමාගේ මේකේ අද ගිහිලා ඉන්නවා. එහෙනම් මේ තුලක අද අපිට 13 සමුළු තියලා ඊළඟ සමුළු ලංකාවට ලැබෙනවා. මම ආඩම් බෙරෙනවා කියන්න මේ වෙලාවේ මෛත්‍රීපාලි සිරි ජනාධිපතිතුමාට අගමැතිතුමා ඇතුළු මේ ආණ්ඩුවට පුදුම ගෞරවයක් නිසා මට පුළුවන් වුණා ලංකාවට ගේන්න ඊළඟ 18 සමුළුව රටවල 187ක් ඕහෝ ගෑවේ ගොරවේ පුරුස්කල යයි පටේ පිටිපස්සෙන් ඒ තත්ත්වයට එනවා එක වෙනවා තමුන්න කියන අයට මට පේනවා අර හරකෙක් අර මීහරක් කෙනෙක් යාල හරක්ටත් උඹ බඩ යදීම එනවා සද්ද ඇහෙනවා. ඉතින් ගරු සභාපතිතුමනි මම මේ අවස්ථාවේ විශේෂයෙන් මේ ගැන මා ඉදිරි ඇමතුමාට කියනවා. ඔබතුමා මේ නියෝජ්‍ය ඇමතුමාත් මාගේ අගය කරනවා. යම් කතා කරේ ආදරේ අද මාල දිවයින අපිට ආදර්ශ ගන්න. මත්ස්‍යයන් අල්ලනට වඩා සංචාරකින් ගෙනල්ලා මත්ස්‍යයන් පෙන්නලා තල් මසුන් ගැනි පෙන්නලා ඔවුන් තිමා කරලා තියෙනවා. මාළු අල්ලන ප්‍රදේශ වෙනම අනිත් සංචාරක වෙන ප්‍රදේශ වෙනම බිලියන ගන්න හම්බ කරනවා. අපි වාගේ දහ කුණිකට වැඩි හම්බ කරනවා. ඒ හම්බ කරන්නේ කොහොමද? මම දන්න කල්පිටිය වෙනි මත්ස්‍ය එළාට මිරස්ස වෙනි තැන්වල බෝට්ටු මාළු අල්ලු පහේ දැන් සංචාරකින් ගිහිල්ලා පෙන්නට මඩංගට තියෙනවා. මම ඔබතුමාට සහාය දෙනවා. මත් මොකද ඒ අංශයේ මැරයින් අංශයේ මගේ මට අයිති විෂයක් විදියට අපි එකට එක්කව වෙලා මේ දුක් විඳලා මාළු දිවරකින්ගේ ජීවිත නැති කරන එයාගේ ආදායම් වැඩි වෙන මාර්ග සංචාරක 35ක් එනවා මුදු සත්‍ය බලන්න. එන මම කියන අවුරුද්දේකදී මේක ලක්ෂයයි අයිනවා. එන එතනදී අපි එක්කව වෙලා මේ දුක් විඳින ඒ දිවර ජනතාවට ඉදිරිය ආදායම් මාර්ගය ඇති වෙන මාර්ග අපිට ඇති කිරිය හැකි. අපි එකට අපි මම ලෑස්ති ඔබතුමා එක්ක අපි එකට වැඩ කරන්නවා. දීවර බෝට්ටු ගැන විශේෂයෙන් මම කියනවා තමුන්නාසර මෙතන දැල් අපි මෙහෙ කරන්න ඕන. නැත්නම් විනාශයි මත්ස්‍ය වර්ගය. මත්ස්‍ය වර්ගය කොරල් සිහරෙනවා. කොරල් සින්දා සුනාමි නවතිනවා. අපි මෙයා ඔක්කොම කල්පනා කරන්න ඕන. එහෙනම් මෙතනදී ඒ නීතියක් යම් දේශමාන වශයෙන් කෙටිපළු අදහස් වශයෙන් දේශමාන වශයෙන් ආර්ථික කෙටි මාර්ගයට කරලා අනාගත මත්ස්‍ය වර්ගයේ පැටවු ටිකක් නැති කෙරුවොත් බුදුපත්ල මොකද වෙන්නේ? කවුරුදු 20ක් නෙමෙයි 10ක් ඇද්දී. ඒ නිසා මෙතනදී අපි මේ බැඳුණු ඒ සමාජ නීතිය තුළ ලෝක නීති ධර්මයේ තුළ අපි මම ඔබට උතුමාට කියන්නේ එඩිතරව අපි තීරණවල ගමු ක්‍රියා කරමු. ඒ නොකරුවොත් අපි මහා විනාශයක් වෙනවා. ඩයිනමයිට් පාවිච්චි කරනවා. අන්න මන්න ආරම්භය විජනයිලලිය තිරුණාමලේ මම මගේ කාර්ය මණ්ඩලම වැඩි කරවන කැබිනට් අනුමැතිය ලැබිච්චාම නේවිගත් එක්ක කෝස්ටල් ගාඩ් ඔබතුමාගේ අමාත්‍යංශයේ මගේ අමාත්‍යංශ සෑම බොහෝ මේවා ඇල්ලීම තදි නීති ගැනීම මේ සෑම දෙයක්ම ක්‍රියා කරන වැඩපිළිවෙල ක්‍රියා කරනවා. ඒක නිසා මේක ඉත අවශ්‍යයි. මෙන්න මේ වැඩපිළිවෙලදී අපි ඔක්කොම එකහුව වෙලා ඒ ක්‍රියා කරන්නේ නැත්නම් මේ රටේ බොහොම කෙටි ගමන්වල කෙටි මාර්ගවල පටු දේශමාන වල ගිහිලා අපිට කරන්න බෑ මේ විදියට. මේක විශේෂයෙන් මම කියන මම පරිසර ආදරය කෙනෙක්. පරිසර ආදරය කෙනෙක් මත්ස්‍යංශයේ මෙන්න මේ තුලක අපිට මේ ඩයිනමයිට් කියන එක කරන විනාශය අපි ඔක්කොම යකන්න. ඉන්දියන් සාගරේ කියන මේකේ ලංකාව මුතු වැටේ නෙමෙයි කියන්නේ. දැන් මම කියන්නේ පැරඩයිස් ඔෆ් ද ඉන්දියන් ඕෂන් කියලා. රුල් රටවල 183ම ලෝකයේ සයිටි සමුලයේදී ලංකාවට සහාය දෙලක උඹලා රටට අපි සහාය දෙනවා කිව්වා. EU රටවල් විශ්යය මට කිව්වා ඒ ජොහනස්බර්ග් වලදී we are supporting your country Sri Lanka we are recognized now කිව්වා. එන GSP plus වෙනි දෙන මේ මත්ස්‍යංශයේ ඒ නීතිය තුළ වැඩ කිරීමෙන් ජීවරාගේ ආදායම වැඩි කරන ගමන් විදේශීය විනිමයත් අපිට එනවා. ඉතින් මම මෙතනදී විශේෂයෙන්ම මේ ඩයින් වෙච්ච ඉෂුව ගැන කිව්වා. කොරළහා ගල්ප රාජ්‍යද එතුමා දැල්ල දීම විශාල විනාශයක්. මේක ඔක්කොම අපේ වෙන්නේ මොකද? අපේ අහුඟල්ලදී ඉඳුරෝ දක්වා වෙරළේ කැස්බෑම් 50ක් මේක සති දෙක තුල විනාශ වෙලා මේ පෞගේ ටිකේ කැස්බෑව. ඉතින් මේක මේ මගේ වාර්තාවල අරගෙන මම මේ කතා කරන්නේ. මේ නිසා අපි ඒ කබද් වැඩි පිළකින් මම කාර්ය මණ්ඩලේ මඩ ඇතුස්සෙන් මත්ස්‍යංශයේ තල්මසුන් බලන ඩොල්ෆින් බලන සේවකය මදි සංචාරක ඉච්චරේනවා. දැන් කාර්ය මණ්ඩල මගේ කැබින් මණ්ඩලයේ අනුමත කරපු තුමදාන ගිය සුමානේ මගේ අමාත්‍යංශයට පත්‍රිකා තුනක් බිලියන ගන්න අනුමත කෙරුවා. වාහන ගන්න සේවක ආපාන ඔක්කොම ගන්න. ඊළඟ සතියේ කාර්ය මණ්ඩලයට මම දානවා. හැම බෝට්ටුවකටම දානවා සංචාරකයන එක සේවකයේ ඔබතුමාට අපි කාර්ත රස්සා දෙන මම පියවර ගන්නවා. එහෙනම් එතනින් පාලනයක් කරන්න මම ගියා නාවික හමුදායි කොමඩෝර එක නේවි ෂිප් එකේ මිරිසේ නොකියා මං ගියේ බලන්න. තල්මන හයනවා. තල්මසයිද්දි මොකද කරන්නේ? මේ බෝට්ටුවක යාල සවරි කොටියා ඉන්නෝ කියලා යන්නේ වහර. ඒ වගේ නැව් ඔඩින් ගියා. මට හරිය බලිගේ ඉතරයි දැක්කේ. මම බලිගේ දැක්කේ අර දකුණින් ඉන්න ඔය ඔබතුමා බලිගේ කර දාන්නේ. අර බලිගේ තියන හැට තමයි මම කිව්වේ. ඒක අහගන්න එපාදී බලිගේ. මේදී ඊල හැබිලි දැල් ලයිල වෙනිය කිරීම නිසා කල්පීර ප්‍රදේශයේ ඒ වගේම වෙලා තියෙනවා. ඉතින් මේව කරන්න ඕන. මඩු දැල් භාවිතයම තුමා විගේ අපේ මූදු උරා ඉන්නවා. කල්පීරේ පැත්තේ ඉතර ඉන්නේ මන්නහාර වෙදී. ලෝකේ දුර්වල සතෙක් මේ ඔක්කොම තහනම් කරලා තියෙනවා. මේ ඔක්කොම අද ලෝකේ මේ මෙයන්ස මේ පොතේ තියෙන සත්ව ගහකොළ ජලයේ ජීවය මේ ඔක්කොම තියෙන ගස්සක අපි දැඩි ලෙස අවබෝධ කරමු, දැනුවත් කරමු ජනතාවට. දීවර තරුණයට අවබෝධ කරමු. දීවරයට අවබෝධ කරන තමන්ගේ අනාගත බරපුරේනි. අපි අත දෙනවා. ඒකට අපි අපි ලැහැස්ති. අපි එකට එක වැඩ කළකදු.
තව විනාඩි දෙකක් තියෙනවා ඔබතුමාට.
මේ තුලක ගරු සභාපතිතුමනි ඊළඟට සමුද්‍ර දූෂණය. දීවරෙන්ගේ දැල් දැමීමෙන් ඒ දැල් වැටේම දානවා. ඊළඟට ඒ කට්ටියගේ එකතු වෙන තෙල් අපද්‍රව්‍ය නිසා පරිව විනාශ වෙන, කොරල් විනාශ වෙනවා. ලංකාවට මොකද මාලිදිය වැඩි කියන්නේ? මාලිදිය වැඩි තියෙන දූපත්ිය තියෙන මොහොත තියෙනවා. සතුටු ටිකක්. ලංකාවට පෑ දෙකකින් යන්න පුළුවන් ඕන තැනකට. බාකොල සතා සිව්පා හැම දෙයක්ම අපිට පෙන්වන්න පුළුවන්. සංචාරකයන්ගේ මම කියනවා දැන් අපි මිලියන 13 දවසට අම්බ කරනවා. අර සභාපතිතුමනි. මගේ අමාත්‍යාංශයේ. ඒකයි කැබිනට් මණ්ඩලයේ ජනාධිපති ඇතුළේම අගමැතිතුමා ඇතුළේ ඔක්කොම මට සහය දුන්නේ. මම පොරොන්දුලා තියෙනවා මට සහය දෙන්න මම 2018 වෙද්දී මිලියන 16 පන්නලා දවසක ආදායම මගේ අමාත්‍යාංශයෙන් ඒ ලබා දීමේ වැඩපිළිවෙලට මට පුළුවන් කරයි කියලා කියනවා. ඒ තත්ත්වයට අපි ක්‍රියා කරනවා. එහෙනම් ආදන් එන්නේ කොහමද? දේශීය සංචාරකයන් යනවා හැම තැනම. විදේශ සංචාරකයන් යනවා. අපි එහෙනම් මාර්ගයට යන මේක අපිට ගන්න පුළුවන් කමිට ඇහිලා තියෙනවා. අපි ඒ තත්ත්වයට අපි ක්‍රියා කරන්න නම් මෙන්න මේ සමුද්‍රය ආරස කරන්න. සමුද්‍රය විනාශ කරන්න දෙන්න එපා. අනාගත දරුවන් වෙනුවෙන් මම කතා කරන්නේ. මුදුකරේ ඉන්න අයගේ එනිසා මේ පොටු අදහස් වලින් කතා කළ බලය කියන එක తాවකාලික කාටත් අපි ඔක්කොම එකයි එක. එනිසා මම මේ කතා කරන්නේ. සමුද්‍ර රක්ෂිතරින් මසු නැලීම උගා ඒ විදිහ නීති දාලා නීති තදින් ක්‍රියා කර මාලිදෝනේ බය නැතුව කරනවා. අත ළඟනොන අපි ඒ පියවර අපි ගමු එකට. කවුරු කෑ ගැහුවත් කරන්න ඕනේ කරමු. නීති විරෝධයට නවත්තමු. ඒ අය අගේ කරයි ඒ තමන්ගේ දරුවන් වෙනුවෙන් මේක කරන්න කියන එක. ඒ නිසා මම මීට කාලෙ ගන්නද හදිසිය මමත් ආලා දිල්ලගත්තේ ආරක්ෂක මත්ස්‍යයන් ඇල්ලීම අපේ තියෙන වනසත් කුරුලත ආරක්ෂක ආඥා පනතේ ආරක්ෂක මත්ස්‍යයන් දීව ආඥා පනතේ සයිටිස් සමුළු අපි කිවිසුම අත්සන් කළ ජාත්‍යන්තර රටක් විදියට අපි බැඳිලා ඉන්නවා. 2019 සමුළු මේ ලංකාවට එන හින්දා අපි මේ රට මුහුද ගොඩමඩ ආදර්ශමත් ලෝක රටක් කරලා පෙන්වීමට ඔබතුමාට ශක්තිය ධෛර්ය ආශ්‍රය ලැබේවා.
Honorable Charles Nirmalanandan, you have 15 minutes.
Thank you. Nandri Thalamidangagindra Urupinargale, Kadathozhil Amaicharal, Sarvadesa Ellaiyil Meenpidippathu Thodarbaga, Indru Munmozhinthathai Naan Varavetkindren, Sarvadesa Ellaiyil Meengal Pidikkindra Pothu, Ungaludaiya Makkal வாழ்வாதார ரீதியில் எங்களுடைய நாடும் அந்த பாதையில் முன்னேறும் என்பதை தெரிவித்துக் கொண்டு அதே நேரத்தில் சர்வதேச எல்லையில் மீன் பிடிக்கின்ற யோசனையை சொல்கின்ற எங்களுடைய கடற்றொழில் அமைச்சர் ஒரு விடயத்தை மட்டும், பல விடயங்கள் இருந்தாலும் எங்களுடைய பிரதேசங்களில் ஒரு விடயத்தை மட்டும் நான் கௌரவ அமைச்சரிடம் கேட்கின்றேன். அமைச்சர் இந்த நேரத்தில் இருப்பதனால் அதற்குரிய வசதியாக இருக்கின்றது. இந்த பிரச்சனைக்கு கௌரவ அமைச்சர் பதில் சொன்னால் நல்லா இருக்கும் என்று நான் கேட்டுக்கொள்கின்றேன். முல்லைத்தீவு மாவட்டத்தில் கொக்குளாய் கலப்பு பிரதேசத்தில் கொக்குளாய் கலப்பு ஒன்று இருக்கிறது. அந்த கலப்பில் மீன் பிடிக்கிறதுக்கு ஒரு சட்டம் இருக்கிறது. 1996 உள்நாட்டு நீர்நிலைகள் சட்டத்தின் கீழ் அந்த கலப்பு வருகிறது. அந்த கலப்பில் 3.5 இன்ச்சுக்கு மேற்பட்ட வலைகள் மூலம்தான் மீன் பிடிக்க முடியும். அதே நேரத்தில் இயந்திர படகுகள் மூலம் அந்த கலப்புக்குள் செல்ல முடியாது. இப்படியான ஒரு சட்டத்திற்கு அமைவாகத்தான் அந்த கொக்குளாய் கலப்பு இருக்கிறது. ஆனால் கொக்குளாய் கலப்பில் தற்பொழுது கூட்டுவலை, சிறிய கண்களை கொண்ட கூட்டுவலையும் இயந்திர படகுகளும் பாவித்துக் கொண்டிருக்கிறார்கள். அந்த பாவிப்பதன் மூலம் எந்த விதமான அனுமதியும் இல்லாமல் அந்த உள்நாட்டு நீர் நிலைகளில் மீன் பிடிப்பது என்றாலும் கடத்தொழில் அமைச்சின் அனுமதி எடுக்க வேண்டும். ஆனால் கொக்குளாய் கலப்பில் எந்த விதமான ஒரு அனுமதியும் இல்லாமல் சிறிய கண்களை கொண்ட கூட்டுவலையும் இயந்திர படகுகளும் பாவித்துக் கொண்டிருக்கிறார்கள். அதே நேரத்தில் இந்த கலப்பு வந்து முல்லைத்தீவு மாவட்டத்திற்கும் திருவண்ணாமலை மாவட்டத்திற்கும் நடுவில் வருகின்றது. அந்த கலப்பில் அண்மையில் அந்த மீன்பிடி திணைக்கள் அதிகாரிகள் அதை தடுப்பதற்கு முயற்சித்த போது அங்கு ஒரு கைகலப்பு ஏற்படுகின்ற சம்பவம் நடைபெற்றது. உண்மையில் இந்த கொக்குழாய் கலப்பில் ஏன் தங்களால் சட்டத்தை நடைமுறைப்படுத்த முடியாமல் இருக்கிறது என்பதை கௌரவ அமைச்சர் இந்த சபைக்கு தெளிவுபடுத்த வேண்டும். அந்த பிரதேசத்தில் முல்லைத்தீவு மாவட்டத்தில் கொக்குழாய் கொக்குத்தொடுவாய் கர்நாடகணி பகுதி மீனவர்கள் தங்களுடைய வாழ்வாதாரத்தை அந்த கலப்பின் மூலம்தான் பெற்றுக்கொள்கிறார்கள். அந்த மீள்குடியேறிய மக்கள் தங்களுடைய வாழ்வாதாரத்தை செய்ய முடியாத ஒரு சூழ்நிலையில் தங்களின் கண் முன்னால் தடைப்பட்ட தொழிலை செய்கிறார்கள். அதற்கு உங்களுடைய கடத்தொழில் அமைச்சினுடைய ஆணையாளர் டைரக்டர் ஜெனரல் அனுமதி கொடுக்கிறார். உண்மையில் மனவேதனையான விடயம். அந்த
ஆர்டர் ப்ளீஸ், ஆர்டர் ப்ளீஸ். கரு ஸ்ரீயானே விஜய் விக்ரம மந்திரி துமிய மூலாசிட்ட பெமின்வாய்.
கௌரவ அமைச்சர் அவர்களே, அந்த கொக்குழாய் கலப்பவில் அந்த இந்த மீனவர்கள் தங்கள் கண் முன்னே தடைப்பட்ட தொழிலை செய்கின்ற போது இந்த மீனவர்கள் என்ன செய்வது? அவர்களுடைய வாழ்வாதாரத்தை கொண்டு நடத்துவதற்கு என்ன செய்வது? அவர்கள் இப்படியான ஒரு சூழ்நிலையில் எங்களுடைய மக்கள் ஒடுக்கப்படுகின்ற போதுதான் அவர்களுடைய மனங்களில் வித்தியாசமான எண்ணங்கள் தோன்றுகின்றது. அதை நீங்கள் மறக்கக்கூடாது. இன்று வடபகுதியில் நடக்கின்ற சில சில சம்பவங்களுக்கு அரசாங்கமே காரணமாக இருக்கின்றது. ஏனென்றால் ஒவ்வொரு சம்பவங்களில் இப்படியான சம்பவங்களில் அவர்களின் கண் முன்னே எங்களுடைய கடலில் எங்களால் மீன்பிடிக்க முடியவில்லை, நாங்கள் பார்த்து கொண்டிருக்கின்றோம், அரசியல் செல்வாக்கு மிக்கவர்கள் அந்த மீனை பிடிக்கிறார்கள், நாங்கள் இன்னத்தை சாப்பிடுவதென்று எங்களிடம் கேட்டால் நாங்கள் என்ன பதில் சொல்வது? கௌரவ அமைச்சர் அவர்களே, உங்களுடைய பிரதேசத்தில் இப்படியான ஒரு நிலை, உங்களோட தொகுதியில் இப்படியான கொக்குழாய் கொக்குத்தொடுவாய் கர்நாடகணி போன்ற மக்கள் இருந்து உங்களிடம் அந்த கேள்வியை கேட்டால் தாங்கள் என்ன பதில் அளிப்பீர்கள் என்று நான் உங்களிடம் கேட்டுக்கொள்ள விரும்புகின்றேன். இந்த கொக்குழாய் கலப்புவில் ஏன் இந்த 1996 சட்டத்தை நீங்கள் நடைமுறைப்படுத்தாமல் இருக்கிறதுக்கு காரணம் என்ன? நான் 2 முன்பு உங்களுடைய டைரக்டர் ஜெனரல் பாராளுமன்றத்திற்கு ஓவர்சைட் மீட்டிங்கு வந்திருந்தார். அதன்போது நான் இந்த கேள்வி அவரிடம் கேட்டிருந்தேன். அவர் சொல்ற சில காலம் அவர்களுக்கு தான் கால அவகாசம் கொடுத்ததாக குறிப்பிட்டிருந்தார். உண்மையில் ஏற்றுக்கொள்ள முடியாது. நீங்கள் உங்களுடைய இந்த கலப்பு விஷயத்தில் உங்களுடைய சட்டத்தை நீங்கள் ஏன் நடைமுறைப்படுத்தவில்லை? இது பக்க சார்பில்லை, இது ஒரு இனத்துக்கு சார்பா நான் செயல்பட சொல்லி சொல்லவில்லை. உங்களுடைய சட்டத்தின்படி அந்த சட்டத்தை அமுல்படுத்தினால் போதும், அங்குள்ள போலீஸுக்கும் அங்குள்ள கடற்படைக்கும் இந்த சட்டத்தின் பிரகாரம் இந்த கலப்புவில் மீன்பிடிக்க யாரையும் அனுமதிக்க வேண்டாம் என்று நீங்கள் கூறினால் அவர்கள் தடுப்பார்கள். அந்த அந்த பிரதேசத்துக்கு பொறுப்பான கடற்படை அதிகாரியும் முந்தநாள் இங்கு நேற்று முன்தினம் இன்று பாராளுமன்றத்தில் நான் கண்டிருந்தேன். அவ்வளவு நான் வினவிய போது கடத்தொழில் ஆணையாளரின் அனுமதி பெற்றால் நான் தாங்கள் அதை நடைமுறைப்படுத்துவதாக கூறியிருந்தார். உண்மையில் நான் இந்த விடயத்துக்காகத்தான் நான் இன்று இந்த கடத்தொழில் அமைச்சினுடைய நேரத்தை நான் ஒதுக்கி கேட்டிருந்தேன். இந்த கலப்புவில் இருக்கின்ற அந்த சட்டத்தை உங்களால் அமல்படுத்த முடியாவிட்டால் என்னென்று நாங்கள் உங்களை நம்புவது? எங்களுடைய மக்களுக்கு ஒரு கௌரவமான தீர்வை கொடுப்பீர்கள், எங்கள் மக்களுடைய வாழ்வாதாரத்தை பற்றி நீங்கள் சிந்திப்பீர்கள் என்று நாங்கள் அதை மனதளவில் ஏற்றுக்கொள்வது? உண்மையில் கௌரவ அமைச்சர் அவர்களே, இது மிகவும் பாரதூரமான விடயம். அப்படியான ஒடுக்கப்படுகின்ற மக்கள், தங்கள் கண்முன்னே அநியாயம் நடக்கின்ற மக்கள் அதை பார்த்து கொண்டு அவர்களுடைய இளைஞர்களுடைய மனங்களில் வித்தியாசமான சிந்தனைகள் தோன்றுகின்றது. அவர்கள் வித்தியாசமான பாதையில் செல்கின்ற
ஏ பிரதேசே தகனம்
பண்ணக்கிரமேக்கிங் மாலு வல்லனோக்கி யாத்ராவலி
தான் ஏ கலப்புவே இங்கின் போட்வே கீழே ரசாவ கரண்ட பே தென் உங்களுக்கு டிஜி பெர்மிஷன் தீல தீனோ இன்ஜின் போட்வே கீழே ரசாவ கரண்ட கீழ ஏக தம பிரச்சனை
மம் மம் ஒபட் துமாட உத்தர தென்னம் சாகச்சா கல்ல
சரி நன்றி கௌரவ அமைச்சர்களே நீங்க இந்த விடியத்தை சட்டத்தை கடைபிடித்தால் போதும் நான் அதை இத்துடன் நீங்கள் அந்த உறுதி அளித்ததன் பின்பு நான் அதே விடயம் தொடர்பாக கதைக்க விரும்பவில்லை அதே நேரத்தில் கௌரவ அமைச்சர் அவர்கள் மட்டக்களப்பில் ரால் பண்ணை ஆரம்பிப்ப முயற்சி செய்ததாகவும் தற்பொழுது மன்னார் மாவட்டத்திற்கு அதை கொண்டு செல்ல தீர்மானித்ததாகவும் தற்பொழுது தங்களுடைய உரையில் குறிப்பிட்டிருந்தீர்கள் உண்மையில் எங்களுடைய பிரதேசத்திற்கு மக்களுடைய வாழ்வாதாரத்துக்கும் எங்களுடைய பிரதேசத்தினுடைய முதலீட்டாளர்களுக்கும் வாய்ப்பளிக்கின்ற வகையில் இந்த ரால் பண்ணை அமைந்தால் நிச்சயமாக நாங்கள் வரவேற்போம் இந்த ரால் பண்ணை தொடர்பாக நீங்கள் தீர்மானிப்பதற்கு முன்பு தீர்மானித்து விட்டீர்கள் என்று சொன்னீர்கள் தீர்மானித்தீர்களா எனக்கு தெரியவில்லை ஆனால் அங்குள்ள அனைத்து கட்சி மக்கள் பிரதிநிதிகளிடமும் இந்த ரால் பண்ணை தொடர்பான உங்களுடைய விவரங்களை விளக்கம் அளித்தால் நல்லா இருக்கும் என்று நினைக்கின்றேன் சில விடயங்கள் மக்கள் மத்தியில் மக்கள் பிரதிகள் மத்தியில் தெளிவில்லா தன்மை மூலம் சில விடயங்கள் நடைபெறுகிறது அதை
சம்பந்தமாலாகே டிஸ்ட்ரிக் சம்பந்திகரண கமிட்டி சாக்சா கரல அப்பிட்ட கெமத்தி கீழே தனுந்தில தீயணும்
நன்றி கௌரவ அமைச்சர் அவர்களே நீங்கள் குறிப்பிட்டது போல மன்னார் சம்பந்தப்பட்ட விடயங்களை நீங்கள் கௌரவ அமைச்சர் ரிஷாத் பதிலிடம் கதைத்து நீங்கள் அப்படி இல்லைன்னு சொன்னீர்கள் ஆனால் சில அமைச்சர்கள் அப்படி முடிவெடுப்பதால் தான் உங்களுக்கும் எங்களுக்கும் இடையில் சில முரண்பாடுகள் வருகிறது கால கிரமத்தில் அதை நீங்கள் தவிர்த்து கொள்ள வேண்டும் அதே நேரத்தில் இந்த மன்னாரில் இந்த ரால் பண்ணை அமைவது மன்னார் மக்களுடைய வாழ்வாதாரத்தையும் வடமாகாண முதலீட்டாளர்களுக்கு முன்னுரிமை அளிக்கின்ற விதத்தில் இது அமைந்தால் நல்லா இருக்கும் என்று நான் வரவேற்கிறோம் என்று நான் என்னுடைய கருத்தை நான் இந்த நேரத்தில் பதிவு செய்ய விரும்புகிறேன் இந்த கதைத்தபடியால் ஏனென்று சொன்னால் இந்த நான் நினைக்கிறேன் மட்டக்களப்பு பிரதேசத்தில் ரால் பண்ணை அமைக்கின்ற போது ஏற்கனவே ரால் பண்ணை செய்கின்ற வேறு பிரதேசங்களில் ரால் பண்ணை செய்கின்ற அவர்கள் வந்து அங்கு அந்த நடவடிக்கையில் ஈடுபடுவதாக அவதானித்த மக்கள் அதை விரும்பவில்லை என்றுதான் நான் கேள்விப்பட்டேன் நீங்கள் மன்னாரில் ரால் பண்ணை அமைக்கின்றதை நான் வரவேற்கின்றேன் அதே நேரத்தில் அந்த ரால் பண்ணையில் மன்னார் மாவட்டத்தில் உள்ள மக்களுக்கு வேலைவாய்ப்பும் மன்னார் அல்லது வடமாகாணத்தை பிரயோகப்படுகின்ற மக்களுக்கு முதலீட்டாளர்களுக்கு முன்னுரிமை அளிக்க வேண்டும் என்பது என்னுடைய கருத்து
மே வியாபுத்தியே
நன்றி அமைச்சர் அவர்களே உங்களுடைய மன்னார் மக்களுக்கும் மன்னார் மாவட்டத்தில் உள்ள முதலீட்டாளர்களுக்கும் முன்னுரிமை அளிப்பேன் என்று நீங்கள் உறுதியளித்ததற்கு நன்றியை தெரிவித்துக் கொண்டு, அதே நேரத்தில் இப்படியான சில விடயங்கள் இருக்கிறதால் தான் நான் இப்படி குறிப்பிட்டிருந்தேன். வடபகுதியில் அபிவிருத்தியை மேற்கொள்வதாக சில அபிவிருத்திகள் மேற்கொண்டாலும் அந்த அபிவிருத்தியில் அந்த பிரதேசத்தை பிரதிநிதித்துவப்படுத்துகின்ற மக்களோ அல்லது அங்குள்ள இளைஞர் ஜோதிகளுக்கு வேலை வாய்ப்போ இல்லாமல் வேறு பிரதேசங்களில் இருக்கின்ற அந்த துறைசார் அமைச்சருடைய பிரதேசங்களில் இருக்கின்ற அந்த இளைஞர் ஜோதிகள் அங்கு வந்து வேலை செய்கின்ற நிகழ்வுகள் பல வடபகுதியில் நடைபெறுகிறது. அப்படியான ஒரு நிகழ்வு நடக்கக்கூடாது என்பதற்காகத்தான் கௌரவ அமைச்சரிடம் நான் இந்த வினாவை எழுப்பியிருந்தேன். நீங்கள் அதுக்கு உறுதிமொழி அளித்து இருக்கிறீர்கள். அப்படியானது ஒன்றும் நடக்காது என்று அதனையத்தில் நீங்கள் வரவேற்றுக் கொண்டு எங்களுடைய பகுதி மீனவர்கள் தங்களுடைய மீன்பிடியை இயல்பான முறையில் வளர்க்க வேண்டும் என்று கேட்டுக்கொண்டு, அதை கடைசியாக இன்னொரு விடயத்தை நான் கௌரவ அமைச்சரிடம் கேட்க வேண்டும். நான் அண்மையில் தங்களிடம் ஒரு விடயம் கதைத்திருந்தேன், அது எனக்கு இன்னமும்
இன்னொரும்
குழப்பமாகத்தான் இருக்கிறது. அதாவது மாதல் வீஞ்ச் வந்து தங்களுடைய அமைச்சால் எங்களுடைய கரவலை செய்கின்ற மீனவர்கள் மத்தியில் அறிமுகப்படுத்தப்பட்டு அவர்கள் தங்களுடைய நகை அடமானம் வைத்து அப்படியான ஒரு வங்கியில் கடன்கள் பெற்று ₹5,00,000 மேற்பட்ட அந்த மெஷினை கொள்வனவு செய்திருக்கிறார்கள். அதை தங்களுடைய அமைச்சு தான் அவர்களுக்கு அறிமுகம் செய்து வைத்தது. ஆனால் இன்று அந்த வீஞ்ச் தொழிலை மாதல் வீஞ்சை செய்ய வேண்டாம் என்று உங்களுடைய டைரக்டர் ஜெனரல் என்னிடம் கூறியிருந்தார். அதே நேரத்தில் ஆறு மாதல் வீஞ்சுக்கு அனுமதி கொடுக்கப்பட்டிருக்கிறது. இன்னும் 6 பேர் ஒரே நேரத்தில் 12 பேர் கொள்வனவு செய்திருக்கிறார்கள். ஒரே நேரத்தில் 12 பேர் கொள்வனவு செய்த போது 6 பேருக்கு மட்டும் அந்த அனுமதி கிடைக்கப்பட்டிருக்கிறது. மிகுதி 6 பேருக்கு அனுமதி கிடைக்கப்பெறவில்லை. இது உண்மையில் தங்களுடைய அமைச்சால் தான் இது அறிமுகப்படுத்தப்பட்டு மக்கள் மீனவர்களுடைய அந்த தொழில் செய்கின்றவர்கள் கரவலை தொழில் செய்கின்றவர்கள் கொள்வனவு செய்தார்கள். ஆனால் இன்று அவர்கள் மத்தியில் பெரிய ஒரு குழப்ப நிலை இருக்கிறது. கடற்படை மறுக்கின்றது, நாங்கள் கடற்படையை சென்று கேட்கின்றோம் என்று மறுக்கிறீர்கள் என்று கடற்தொழில் திணைக்களத்திலிருந்து தங்களுக்கு அறிவுறுத்தல் வந்திருக்கிறது நிறுத்தும்படி என்று அவர்கள் பாஸ் வச்சுக்க. உண்மையில் இதுக்கு பாஸ் அனுமதி வேண்டுமா அல்லது இது தடையா என்பதை கௌரவ அமைச்சர் குறிப்பிட்டிருந்தால் வசதியாயிருக்கும். ஏனென்று சொன்னால் அந்த வீஞ்சை தங்களால் தான் அறிமுகப்படுத்தப்பட்டதாக அவர்கள் சொல்கிறார்கள். உண்மையில் நாங்கள் அதை எனக்கு ஆதாரபூர்வமாக நிரூபிக்க முடியாது. கடந்த 20ஆம் தேதி நடந்த கூட்டத்திலையும் தாங்கள் உறுதிமொழி அளித்ததாகவும் அந்த வீஞ்சின் மூலம் செய்யலாம் என்றும் நீங்கள் உறுதிமொழி அளித்த அவர்கள் கூறுகிறார்கள் கூட்டத்துக்கு வந்தவர்கள். ஆனால் நான் கடற்தொழில் திணைக்கள ஆணையாளருடன் கதைத்த போது அவர் குறிப்பிடுகிறார் அதுக்கு அனுமதி தற்பொழுது நிப்பாட்டப்பட்டிருக்கின்றன. நீங்கள் கூறியபடியாகத்தான் அவர்கள் எடுத்தார்கள். தயவு செய்து அந்த அதையும் உங்களுடைய கருத்தில் கொண்டு எங்களுடைய மீனவர்கள் தங்களுடைய இயல்பாக தங்களுடைய பிரதேசங்களில் தாங்களே இயல்பாக மீன்பிடித்து இன்னும் வருங்காலத்தில் அவர்கள் தொழில்நுட்ப ரீதியாக சர்வதேச எல்லை வரை சென்று மீன்பிடிப்பதற்கு தங்களுடைய முயற்சியும் அதுக்கு தேவை என்று கேட்டுக்கொண்டு அதே நேரத்தில் நான் உங்களுக்கு ஒரு விடயத்தில் நன்றி கூற வேண்டும். தாங்கள் அமைச்சு ஏற்ற பின்பு இந்தியன் ரோலர்களுடைய வருகை குறைவடைந்து செல்கிறது. அதற்கு தங்களாலான நடவடிக்கையை நீங்கள் எடுத்திருக்கிறீர்கள். அதற்கும் இந்த நேரத்தில் நான் நன்றி சொல்லி விடைபெறுகிறேன். நன்றி.
Thank you very much.